Honorable Minister Mangala Samaravira.
Thank you, Mr. Chairperson.
You have 15 minutes. 15 minutes.
20, I was told. Anyway, Honorable Chairman, first of all, I would like to thank the Honorable Leader of the Opposition for this timely adjournment debate. In fact, at a critical time in our history, as Sri Lanka prepares to celebrate its 70th anniversary of independence in 11 months' time, Honorable Sampandan has raised issues on which the very future of this country depends. I have spoken many times, Mr. Chairman, in this very house, about the hopes that the world held for our country at the time of independence in 1948. As Lee Kuan Yew in his memoirs, From Third World to First World, wrote, I quote, "Ceylon was Britain's model Commonwealth country. It had been carefully prepared for independence. After the war, it was a good middle-sized country with fewer than 10 million people. It had a relatively good standard of education, in fact, with two universities of very high quality, a civil service largely of locals, and experience in representative government starting with city council elections in the 1930s. When Ceylon gained independence in 1948, it was, as Mr. Lee Kuan Yew writes, the classic model of gradual evolution to independence. Alas, it did not work out. During my visit to Sri Lanka over the years, Mr. Lee Kuan Yew writes, I watched a promising country go to waste. It is sad that the country whose ancient name Serendip has given the English language the word serendipity is now the epitome of conflict, pain, sorrow, and hopelessness. This was Lee Kuan Yew writing about our beautiful island in his memoirs. Honorable Mr. Chairman, after that lost opportunity at independence, and many lost opportunities, as Honorable Sampandan pointed out, thereafter, after two youth insurrections in the south and a war which continued for 26 long years in the north, Sri Lanka again got a new lease of life, I believe, on the 8th of January 2015, and we had a renewed lease of hope as a country. For the first time in our nation's modern history, we had a president elected with the participation of people of all religions, all ethnic groups, and all walks of life in our country. In fact, we know that the people in the north came out in record numbers, in most places as high as 85 to 90% turnout, and they voted for President Sirisena. I beg your pardon? The highest ever, as the leader of the opposition says, in the history of this country to vote for President Maithripala Sirisena, and it was the same in other parts of the country. In fact, people from Point Pedro to Point Dondra in my electorate in Matara all gave President Sirisena a mandate with historic numbers which renewed hope for Sri Lanka as it walked towards its 70th birthday. In fact, it gave a mandate to carry our nation's children and future generations forward to lasting peace, a mandate for a durable political settlement, a mandate for a nation where everyone, irrespective of their race, gender, caste, beliefs, and language, is equal, where individual rights, civil liberties are promoted and protected, where the dignity of all is upheld, where freedom and justice will reign, where conflict is firmly behind us as a thing of the past, confined to the pages of history that tell the story of our nation's troubled past, which led us to finally forge unity and guide our nation towards a prosperous and peaceful future. In fact, the mandate we received on the 8th of January was for a nation where unity in diversity is the driving force and affirms Sri Lankan identity, which becomes our strength, where non-recurrence of conflict is a norm, a nation that is a beacon of democracy, an example to others in the region and beyond of post-conflict peace-building, reconciliation, and economic development, and a nation that works meaningfully and constructively in partnership with other nations and international organizations to serve the world community and uphold international systems and procedures. Honorable Speaker, with this vision from January 2015, we have worked together to make the 19th Amendment to the Constitution a reality. Together, we enacted legislation to make the right to information a reality. Together, we enacted legislation to establish a permanent office that would undertake a humanitarian mission of finding the citizens of our country who are still missing today. Together, we reached out to the world beyond our shores that we had antagonized for several years and renewed our nation's friendships and partnerships with the international community, and they all readily responded to our call. The leader of the opposition mentioned in the resolution, which was adopted unanimously by this House, to appoint the Constitutional Assembly to prepare a draft constitutional bill for the consideration of Parliament in the exercise of its powers under Article 75 of the Constitution. It was declared in that resolution that the Constitution Bill shall only be enacted into law if it passes in Parliament by a special majority of two-thirds of the whole numbers of members of Parliament, include those not present, and subsequently approved by the people at a referendum as required by Article 83 of the Constitution. Therefore, Mr. Chairman, this is a historic opportunity, as pointed out not only by the Honourable Leader of the Opposition, but by His Excellency the President himself, who tabled that resolution at a special sitting of this House on the first year of his presidency on the 8th of January last year. No other constitution-making process in 1972 or in 1978 has had this consensual approach. Moreover, our nation has today reached a point of maturity, having been thoroughly through conflict and witnessed the suffering and the agony that the nation has gone through since independence. Let us now say enough is enough once and for all. We must stand up to do justice, and to those who lost their lives and for those who are yet unborn, we, the fortunate few who have been witness to the agony of our nation, yet survived to tell the story, must now rise up, not just to tell the story, but to write the new chapter of our nation's future journey. It is up to us in this House to seize this moment and have the courage to persevere and see this constitution-making process succeed in this House, and then take it to the people of our country in whom sovereignty is vested. The people of our country spoke clearly in the two elections of 2015, the presidential and the general election in August. They have indicated in unmistakable terms that they want durable peace, reconciliation, and non-recurrence of conflict, a durable political solution. In fact, we have a golden opportunity this country has never had before, because for the first time in our history, we have a national unity government where the arch rivals in the political system of the last 60 odd years are now working together. And what is even more important is that we have a very moderate Tamil opposition leader and an opposition who is committed to a settlement within a united and undivided Sri Lanka. What is even more important is the statement which has been made by the Leader of the Opposition earlier, when he said that he will not accept any solution which has not got the consent of the Sinhala majority in the South. I think this is the very, I think the most potent argument for a referendum ever made by any Tamil leader in this country, and we have to grab this opportunity by both hands instead of trying to sabotage this process for short-term political gain. In fact, this is an obligation that this House owes to the people of our country. Wherever we may sit in the House, whatever party we may belong to, we all represent the sovereign, that is the people of this country. And it is our responsibility to see this process to an end. It is our responsibility to do justice by them. What better gift can we bestow the people of our beloved motherland at the 70th anniversary of independence next year than a solution to the problem that has traumatized this nation for much of its years as an independent nation? A country that stood on the cusp of economic development and social progress at the time we gained independence in 48 and failed will not be able to get back on the track of economic and social development, achieve the magnitude of progress that the people justly deserve if we do not find a durable solution to our problems through a new constitution. It is a constitution that defines a nation. It is a constitution that guarantees, among other things, certain rights to minorities, which no other document can do, and the moment has arrived now. We should not have a situation after coming so far in this process since January last year of marching into our 70th year of independence next year without taking everyone forward on our nation's future journey as equal citizens of one Sri Lankan family walking side by side. Mr. Speaker, as politicians of different parties, we will have plenty to fight about and argue about in a democratic way later. But let us, for this one important task, set aside all other issues and unite. This is the one issue that we must all lift out of the arena of politics, because we cannot afford to leave this issue unresolved. It is one that is too dangerous to leave unresolved, because the whole future of our country, our youth and generations yet unborn, depends on this. I thereby earnestly urge the House to not to let this historic opportunity slip by. And by doing so, I totally agree with the Honourable Leader of the Opposition. If we allow this moment slip by, we will only embolden the forces of extremism, which are again trying to raise their ugly heads on both sides of the divide. Honourable Speaker, the Honourable Leader of the Opposition spoke of international dimensions and the Human Rights Council resolution, including the one adopted in October 2015. Some who are enemies of this nation's progress, for whatever rhyme or reason, drive fear into people's mind about this resolution and concepts of transitional justice. Let me assure this House and the people of this country that we will never embark on a path that will once again plunge this nation into chaos and pain. Transitional justice is a term which simply means a series of measures that are taken after a traumatic conflict to ensure that peace and stability will last, that the rule of law will prevail, and that the cycle of violence will not be repeated. To those who allege that we are copying others or doing what others in other countries tell us, or the UN tell us, I want to clarify that this is not so. Moreover, Honourable Speaker, there is no set formula exactly how to do this. There is no cookie-cutter model. Measures taken must reflect the specific national context, human rights principles, and should be led and owned by national actors to ensure success. And this, Honourable Speaker, is exactly what we are doing. In fact, I again would like to repeat that this process was undertaken because we believe that this is what Sri Lanka needs in order to move forward. Sri Lanka as a nation must come to terms with the tragedies of our past if we are to move forward together united in its diversity. And that is why, as the President himself said in his address to the nation last year, we undertook this process not because of international pressure, but because we feel that we owe it to the people of our country. Societies that have experienced and armed conflict must take steps to examine the past, pursue accountability, provide the way for the well-being of survivors, and take institutional measures to prevent non-recurrence. Societies that avoid looking into the past fail to build sustainable peace. Traumatic memories don't simply go away. Grievances can go on for generations and even centuries, becoming entrenched in cultural and historical accounts and risking new cycles of violence. This is what we must all resolve to prevent by taking the necessary steps, not ad hoc measures as in the past, for reparations, for truth seeking, search for the missing, having judicial inquiries aimed at restoring the rule of law, and individualized responsibility so that the honor and reputation of institutions such as the armed forces are preserved. It is to the people of this country that we are answerable, and it is to them that we are responsible and not to the international community. As you would recall, Honorable Speaker, point 93 of the 100-day manifesto of President Sirisena during the presidential elections of 2015 stated, I quote, Sri Lanka is not a signatory to the Rome Statute regarding international jurisdiction with regard to war crimes, ensuring justice with regards to such matters will be the business of a national independent judicial mechanism. And it is with that manifesto in hand that I went to Geneva in March of 2015 in order to request that they stop the international inquiry which was initiated during the last government and allow us time to present our own time map, our own time frame, our own timeline, roadmap for transitional justice in our country. And I'm glad to say the international community accepted our request, and now we are in the process of meeting our commitments to the people of this country. What we did was to take ownership of our responsibilities and obligations towards the people of our country to uphold their rights, return their land, resettle the displaced, strengthen democracy and democratic institutions, repeal discriminatory laws, restore justice, and ensure non-recurrence of conflict. These are some of the basic elements contained in Resolution 30/1. It is entirely a straight-driven process where we take charge and fulfill our obligation towards our own people to ensure justice, restore and uphold rights, strengthen institutions, and take steps that are necessary to ensure equitable economic development and progress for all. Mr. Chairman, this year, on the 7th of January, the Cabinet of Ministers granted approval for the bill to give effect to the International Convention for the Protection of All Persons from Enforced Disappearances. The bill has since been gazetted in all three languages, and we hope that it will be brought before this House for consideration at an early date, hopefully sometime in late April. The amended policy and legal framework relating to the proposed Counter-Terrorism Act, which should replace the PTA, was referred by the Cabinet of Ministers also in January to the Parliamentary Sectoral Oversight Committee on Legal Affairs. Once the Sectoral Oversight Committee considers a framework, drafting of the new legislation will commence and will also be then presented to Parliament. The multiple tasks constituting the transformative agenda that the government has undertaken on the reconciliation, development, institution building fronts is not an easy one. It requires efforts of all citizens, public and private sector alike. It requires the commitment of all, and it requires a dedication of all. It is also not an easy and straight path, but one that zigs and zags and requires tremendous effort and dedication to stay the course. In fact, as I have said before in Geneva and at Chatham House recently, although there are shortcomings and certain delays, the government is committed to meeting its commitments as far as transitional justice is concerned, and there will be no U-turns. Of course, there could be detours, but the destination remains the same. Of course, for the victims, the displaced, the vulnerable, every minute and every second counts. We have done much during the last 2 years, yet there is much left to do. And yet we cannot ever say that we have done enough in this important journey. This requires constant striving to move each other, each step forward, and constant striving to ensure that what we have gained is protected and preserved. In fact, I would like Honorable Speaker to table this document titled Festina Lente, Advancing Human Rights, Accountability, Reconciliation, and Good Governance in Sri Lanka from January 2015 up to February of this year. And I think, considering many of the roadblocks we have been having as a government, what we have achieved in this short period, I really feel is remarkable. A lot more to be done, but as the name suggests, Festina Lente, as you know in Latin, means making haste slowly. We are making haste, but we have to do it slowly and gradually, but our commitment remains, and I would like to ask the Hansard Department not only to table, if possible, to publish all these achievements as it is in the Hansard, please, Mr. Chairman. I'm also tabling two more documents which pertaining to...
Please wind up, Minister. You have 20 minutes finished.
Okay, just very just quickly. This, of course, is a document which has been given to me by the Ministry of Defense about the land release details in the north, northern, and eastern province. For example, the army has released private land to civilians since October 2015, 2,473. And I have been told we are still holding 4,162.9 acres, and the Prime Minister, and I know the President himself, has requested the Army to give a timeline on when all these lands could be released. And there's a breakdown of the lands which have so far been released, and also and the land which needs to be released, not only in the northern province, but also in the east. And separately, it also looks at the land held by the army, navy, and the air force. And then, of course, there's also details I have got from the Attorney General's department, cases pertaining to the detainees as of 20th March 2017. The total number of files are 12. Total number of suspects are 59, and 41 have been enlarged on bail. And out of the 12 cases pending, 4 are under preparation to indict, and another 4 are awaiting recommendations for discharge. I would also like to table that. More importantly, Honorable Speaker, the journey we began with the passage of the resolution for the appointment of the Constitutional Assembly in April last year must be pursued, I agree, with greater vigor, and we should not, as I mentioned earlier, walk into our 70th year of independence with unresolved issues that would cripple our nation's forward march towards prosperity, as it has done over the last 70 years. So the time is ripe. The time is very opportune. This kind of conjunction could never happen again in our lifetime, and that is why I asked all members here to, I think, in this issue, let us fight about all other issues, but when it comes to this issue of uniting our country, Let us all unite. Let's join hands and build a new Sri Lanka. Thank you.
Thank you very much. Honorable Bimal Ratnayake.
Garu Sabhapathitumani.
What's the point of order?
Point of order, the pattern has been, if it's opposition, the opposition starts, goes to the UNP and then to the UPF. That has been the pattern of this house.
No. Right?
No, no, it has been the practice.
You can always, it's up to the chair. You know, chair's prerogative to call members.
No, no, we are talking about the prerogative of the chair. You know, nothing works that way.
No, no.
But I mean, there have been a pattern of speeches, a line of speeches.
No.
No, no, no. The member already opposition and government side, again opposition and your side. The turn. Honorable Bimal Veerawan, sir.
Aru Mulasanaruda Mantrituma, Obatuma, Mitenedi Dena Thirane Mata Kumakda Kiyana Kadala Ne. E Garu Mantrituma Katha Karata Mata Prashnayakut Ne. Namuth meke vechcha de man kiyanna. Samanyen api hitumu Videsha Amathuma UPF me UPF eke kenek una nam me vipakshayata UPF ekenekuta me avasthawa labenne ne. Eka hari. Habai UPF eke novena Eksat Jathika Pakshaya Niyojana Karana Videsha Amathuma Katha Karapu Wata Pasuwa සාමාන්‍යයෙන් ලැබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේට අවස්ථාව. ඊට පස්සේ ඒක එයා විපක්ෂය වෙන්න පුළුවන් ආණ්ඩුපක්ෂය වෙන්න පුළුවන්. ඒක තමයි සිද්ධ වෙච්ච දේ. ඉතින් ඒක දැන් වෙනස් වීම කොහොමද වෙනස් වෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඕක තමයි උනේ. ඒ කියන්නේ UPF එකට තමයි ඒ ඊළඟ අවස්ථාව ලැබුණේ. අපි UPF එකේ විපක්ෂය ඒක වෙන කතාවක්.
Honorable Leader of the
House. අසුර කිව්වා.
නෑ නෑ ඔබතුමා පටු විදියට කියන්නේපා මම මේ මං ගැන නෙවෙයි
කියන්නේ.
මම ගැන නෙවෙයි මේ කියන්නේ.
මෙතන අත කිව්වා. Sir, in the morning.
Obatuma, I Obatuma to Sisiyange prashna visalanna beri vela thiyenne
thiyen. Anne Bimal Ratnayake.
Katha dan patan ganne kiyala garu sabhapathitumani. Me vivadaya sambandhawa man kamathi mage karuna idiripat karanna. Mulinma mama kiyanna kamathi garu sambandhan vipaksha nayakathuma idiripat karana lada yojanave moolika
adahas. Honorable Edward Kunasekara to the chair.
Garu Bimal Ratnayake Mantrituma.
Garu Sabhapathitumani mage welawa dan patan ganne kiyala man illa hitna. Mulinma gattot garu vipaksha nayaka sambandhan mathuma idiripat karana lada yojanave moolika adahas vishala pramanayakata ekangatawayat samahara adahas walata ekaga nathikamat ප්‍රකාශ කරන්න ඕනකම තිබෙනවා මුලින්ම ගත්තොත් ජනතා විමුක්ති ප්‍රමුණ විදියට මේම කල්තැබීම් යෝජනාවට විශේෂයෙන්ම ලංකාවේ ජාතික සමගිය නැතිවීම පිළිබඳ ප්‍රශ්නයට නැත්නම් ජාතික ශ්‍රී ලංකා ජාතිය ගොඩනගා ගන්න බැරි වීම පිළිබඳ ප්‍රශ්නයට අපි ප්‍රතිපත්ති විමර්ශන දකින්න එකම විසඳුම තිබෙන්නේ සෑම ජාතිකත්වයකටම සෑම ජන කණ්ඩායමකටම සමානාත්මතා අයිතිය පිලිගැනීමත් හැම ජන කණ්ඩායමකටම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහතික කිරීමත් ලබා දීමත් ඒ වගේම යම්කිසි ජන කොටසක් වැඩිපුර පීඩාවට පත් වෙලා තිබෙනනම් ඔවුන්ට වැඩිපුර අවස්ථා ලබා දීමත් තමයි මේ ප්‍රශ්නය සමානාත්මතාව පදනමින් විසඳනවා නම් විසඳන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ඒ ප්‍රතිපත්තිය මත අපේ රටේ දේශපාලන ආණ්ඩුවත් අපේ රටේ විශේෂයෙන්ම සිංහල සහ දෙමළ සමහර අවස්ථාවල පසුකාලීන මුස්ලිම් දේශපාලන නායකයන් මේ ප්‍රතිපත්තිය මත කටයුතු නොකිරීම නිසා වැඩි වගකීම් ආණ්ඩුවට පවරන ගමන් පසුකාලීනව බිහිවෙච්ච දෙමළ ජාතිවාදී මුස්ලිම් ජාතිවාදී සහ පසුව මෑත භාගයේදී විශේෂයෙන්ම කරලිගත වෙච්ච සිංහල ජාතිවාදී කණ්ඩායම් මේ වර්තමාන ප්‍රශ්නයට වග කියන්න ඕනි. සම්බන්ධන් මැතිතුමා විපක්ෂ නායකවරයා වශයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවේ මා දකින මූලිකම අදහස තමයි එතුමා ගොඩාක් වැදගත් කරුණු රාශියක් කියන ගමන් එතුමා මේ එතුමාගෙන් ඉල්ලා සිටින දේ මේ රටේ ජාතික සමගිය ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම මේ රටට විදේශී එතුමාට වැඩිපුර ඉන්දියාවේ ජනාධිපතිවරු අගමැතිවරුන්ගේව උපුටන්න සිද්ධ වුණේ එතුමාට වැඩිපුර එක්සත් ජාතීන්ගේ සහ වෙනත් ජාත්‍යන්තර සංවිධානවල වාර්තා උපුටන්න සිද්ධ වුණේ කරු සභාපතිතුමනි මේ ප්‍රශ්නය අන්තර්ජාතික කිරීම පමණක් නෙමෙයි අන්තර්ජාතික කණ්ඩායම් මේක උමනාවේ මන්ත්‍රජාතික කරගත්තා. දැන් ඉන්දියාවේ ප්‍රාන්ත 20ක විතර යුද්ධ තියෙනවා. නමුත් ඉන්දියාව තමට තිබෙන භූදේශපාණික ප්‍රශ්න නිසා මේ ප්‍රශ්නය තමන්ගේ එකක් විදියට ගන්නවා. එතකොට අපි දන්නවා බටහිර එක්සත් ජනපදයක් අනිකුත් යුරෝප රටවලුත් ඒ පදනම මත තමයි කටයුතු කරන්නේ. ඒ සමා විශේෂයෙන්ම මේ රටේ සිංහදමල මුස්ලිම් බර්ග මැලේ සියලුම ජන කණ්ඩායම් වෙනුවෙන් විශේෂයෙන් වර්තමාන විපක්ෂනායකතුමාගේ ඉල්ලා සිටින අපි කවුරුත් ඔබතුමා විපක්ෂනායක වශයෙන් පිළිගන්නා නිසා මෙරට අති බහුතරයක් ජනතාව ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නා නිසා ඔබතුමා විපක්ෂනායක ධුරයට පත් වුණාම සිංහල ප්‍රදේශ පවල පවා මිනිස්සු බැනර දාලා තිබිච්ච නිසා සුබපතල මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ කල්පනාවේදී ඔබතුමා මේ ලියන කියන ඉදිරිපත් කරන අදහස්වලදී හොඳ අදහස් වගේම වැඩිපුර සඳහන් වෙන අවස්ථා තියෙන මේකෙම තිබෙනවා ඔබතුමා සඳහන් කළ තියෙනවා ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙමළ ජාතිකයන් 150,000ක් පමණ මිය ගිය බව ඇසමෙන්තු කරත් අපි දන්නවා මේ ගාන වෙන්න පුළුවන් මිට වැඩි වෙන්නත් පුළුවන් නමුත් ඔබතුමා දෙමළ ජනතාවගේ ප්‍රශ්න කතා කරන නිසා ඒක සඳහන් කිරීමේ ඇති වැරද්දකුත් නැහැ නමුත් ඔබතුමා කතාවේදී නම් ඔබතුමා සිංහල සොල්දාදුවන් ගැන කිව්වා නමුත් ඔබතුමා මේ රටේ විපක්ෂ නායක ඔබතුමා රටේ හැම වණිනාටම පේන උන සිංහ දෙමළ මුස්ලිම් බර්ගර් කියන තත්ත්වේ මිදිලා ඔබතුමා පේනවනේ මේ රටේ කවුරුත් ගැන කල්පනා කරන කෙනෙක් කියලා. ඔබතුමා දන්නවා මේ රටේ සිංහල ජනතාවත් මේ කොළඹ බෝම්බවලට මැරුණා. ඔබතුමා දන්නවා මුස්ලිම් ජනතාව නැගෙනහිර පළාතේ මැරුණා. ඉතින් සිංහල සොල්දාදුව පමණක් නෙමෙයි. ඒ නිසා අපි දකින දේ තමයි ජාතිවාදී ලෙස උපුටන්න පුළුවන් දේවල්. ජාතිවාදී ලෙස දකින එක හැම පැත්තෙම වෙන්න පුළුවන් නමුත් මේ කාරණේ සම්බන්ධව මම මුලින්ම කියන්න කැමති තියෙනවා ඒ ආකාරයට. ඒ වගේම තමයි මේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය වෙලා තියෙන බව ඇත්ත. නමුත් අපි දන්නවා මේ ජාත්‍යන්තර ප්‍රජාව විසඳපු ප්‍රශ්නයක් නෑ ගරු සභාපතිතුමනි. පසුගිය අවුරුදු 10 15 ගත්තොත් ජාත්‍යන්තර ප්‍රජාව සාර්ථක විසඳුමක් ප්‍රශ්නයක් වන්නේ නෑ ජාත්‍යන්තර වශයෙන්. අපි පලස්තීන ප්‍රශ්නය අරන් බලන්න. ඒක විසඳලා නෑ. ඒක අවුල් වෙලා තියෙන්නේ. සුඩානය සවුත් දකුණු සුඩානය ප්‍රශ්නය මේ අපිට මැදිහත් වෙච්ච හැම රටක්ම මැදිහත් වුණා ඉන්දියාව ඇර. සුඩාන් ප්‍රශ්නයට ඒක විසඳලා නැහැ කරු සභාපතිතුමනි. සයිප්‍රස් ප්‍රශ්නය අවුරුදු 46 30 මැදිහත් වෙනවා. මේ ඔය අපිට මේ මැදිහත් වෙන ජාත්‍යන්තර ප්‍රජාවම ඒක විසඳලා නැහැ කරු සභාපතිතුමනි. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රජාවට අහුම්කන් දෙන ඒගොල්ලන් කියන දේ අහන එක වෙනම එකක්. ඒ නිසා මම නැවත කියන්නේ මේ රටේ ජාත්‍යන්තර ප්‍රජාව බැවිලා මේ රටේ ප්‍රශ්නේ විසඳලා දෙන්නේ නැහැ. ඔවුන් මේක අවුල් කරන එක සහ ඔවුන් මේක පාවිච්චි කරන එක තමයි අපිට වැඩිපුර පේන්න ඉඩ තියෙන්නේ. ඒ නිසා මා මුලින්ම කියන්න කැමති දැන් 2015 ඔක්තෝබර් මාසයේ ලංකාව ඉදිරිපත් කර එක්සත් ජාතීන්ගේ සංවිධානයේට තමන්ගේ පැත්තෙන් ලංකාව තුළ මානව හිමිකම් සහජීවනයේ අතිකිරීම සඳහා සැලැස්ම. එතකොට ඒ සැලැස්ම දැන් මේ මාර්තු මාසෙ ඉවර වෙනවා. එතකොට දැන් අපි දන්නවා යම් ආකාරයක තිබිච්ච ජාතිවාදී ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ජාතිවාදය පවත්වාගෙන යනවා. ආන් රජයේ අනුග්‍රහයෙන් ජාතිවාදය පවත්වාගෙන යෑම යම් ප්‍රමාණයකට සීමා වුණා පසුගිය කාලය තුල. මේ ආණ්ඩුව ගැන කියන්න දෙයක් තමයි තියෙන්නේ කියන්න එච්චරමයි. නමුත් අපි දැනගන්න කැමතියි දැන් ලංකාව තුළ පසුගිය අවුරුදු 1.5 ඇතුළතදී සුවිශාල වශයෙන් දෙමළ ජනතාව ඉලක්කගත වෙච්ච ප්‍රහාරයන් අත්අඩංගුවට ගැනීම මරා දැමීම් සිද්ධ වුණේ නැහැ. එසේ තිබියදී අපිට තිබෙන තොරතුරු සහ අපිට පේන දේ තමයි දැන් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව මම හිතන්නේ තව සතියකින් කොමසාරිස්වරයා තමගේ වාර්තා නිකුත් කරන්න යනවා. ඔවුන් මොකද්ද කරන්න යන්නේ? ඔවුන් කරන්න යන්නේ ගරු සභාපතිතුමනි ලංකාවේ රයිට් දැන් මේ අවුරුදු 1.5 තුළ මොකක් හරි වෙච්ච හොඳ දේ අගය කරලා ලංකාවට මේක බාර දෙන්න හදනව නෙමෙයි. මගේ දැනීමේ හැටියට ඔවුන් යනවා ෆොලෝ අප් රෙසොලූෂන් එක. ඔවුන් මේක තව අවුරුදු 1.5කට නැත්නම් අවුරුද්දකට 2කට දික් කර ගැනීම තමයි අපිට පේන එක්සත් ජාතික මහ කොමසාරිස්තුමාගේ වාර්තාව තව සතියකින් වෙබ් වලට දායි. ඒක තමයි කරන්න යන්නේ. ඒතර ආණ්ඩුව දැන් තෝරගන්න. ඒ නිසා අපිට මේ 2009 මැයි මාස 23 වෙනිදා හිටපු ජනාධිපතිවරයාත් මහලේකම්වරයාත් අසංකර ගිවිසුමෙන් අපි බැඳුණා මේකට. ඒ නැතත් අපි බැඳෙයි සමහර විට. ඒ 2009 න් පස්සේ ලංකා ආණ්ඩුව කටයුතු කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ක්‍රමය නිසා මේ අධිකරණ විනාශ කරමින් මාධ්‍ය විනාශ කරමින් ගියපු ක්‍රමය නිසා ජාත්‍යන්තරයට උඩගෙඩි දීමක් වුණා කරු සභාපතිතුමනි ලංකාවේ සාධාරණ අධිකරණයක් නැහැ කියලා කියන්නේ මොකද ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමිය කණෙන් අල්ලලා ලිලිට දැම්මට පස්සේ අපිට එහෙම අධිකරණ පද්ධතියක් නැහැ කියලා ඔප්පුනාට පස්සේ අපිට ලෝකෙට ගිහිල්ලා කියන්න බෑ මුලතිව් වල දෙමළ අම්මලාගේ දුක් ගැන වෙලා අහන්න උසාවියක් ලංකාවේ තියෙනවා කියලා අපිට කියන්න බෑ දෙමළ අම්ම කෙනෙක්ගේ දරුවන්ගේ ප්‍රශ්නයක් අහන්න බලන් සාමාන්‍ය උසාවි පද්ධතියක් තියෙන්නේ කියලා. ඒක තමයි අධිරාජ්‍යවාදීන් බටහිර රටවල් පාවිච්චි කරේ. ඒ නිසා නමුත් අඩුම ගානේ පහුගිය අවුරුදු එකහමාර මේ රටේ උසාවිවල මොන ගැටලු තිබුණත් ජාතිවාදී අර්ථයෙන් දෙමළ ජනතාව ඉලක්ක කරගත්තු ප්‍රහාරයක් උසාවි හරහා හමුදා හරහා පොලිසිය හරහා දියත් උනේ නැහැ. කළ යුතු දේවල් ගොඩක් නොකර තිබෙනවා ඇත්ත. ප්‍රහාරයක් දියත් උන්නේ නැහැ. මං හිතන්නේ ඒක විපක්ෂ නායකතුමා එකඟ වෙයි කියලා. නමුත් අපි දැන අපිට පේන දේ තමයි මේ ජාත්‍යන්තර ප්‍රජාව කියන කට්ටිය අපිට මොකද්ද කරන්න යන්නේ අලුත් රෙසලූෂන් එකක් ගේන්න යනවා මේක තව ඇදගෙන යන්න يعني තව අවුරුදු එකහමාරක් විතර අපිව මේ ජාත්‍යන්තර දැල කියන එකට දාන්න. ඕක තමයි කරන්න යන්නේ. ඒකෙන් ගැලවෙන්න අපිට තියෙන ක්‍රමය මොකද්ද කියන එක බරපතල ගැටලුවක්. මොකද දැන් අපි කැම්ප්ස් කලින් අපේ වැරදි නිසා අපි එකට ගොදුරු වුණා අවුරුදු 7ක් 8ක් තිස්සේ. ඊට පස්සේ ආණ්ඩුව පැනලා කෝස්පොන්සර් කරන්න ගිහිල්ලා ඊළඟට ගොදුරු වුණා. දැන් ඒකේ ගොල්ලන් අපි කොච්චර හොඳ කළත් ඔවුන් අතාරින්නේ නැහැ. අපිට පේන්න යන්නේ ඒකයි. ඒ නිසා අපි පහදලා දකිනවා ජාත්‍යන්තර ප්‍රජාව කියලා කියන්නේ ඒ යුරෝපා ජනතාව නෙමෙයි. පලස්තීනයේ බෝම්බ දාන කට්ටියම තමයි ලංකාවට කතාගෙන කතා කරන්නේ. සුඩාන් බෙදපු කට්ටියම තමයි ලංකාව ගැන කතා කරන්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම විපක්ෂ නායකතුමාගේ ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නයට ජාත්‍යන්තර එකඟතාවයක් හදා ගන්නට වඩා ජාතික එකඟතාවයක් හදා ගැනීම වෙනුවෙන් ඔබතුමාගේ පක්ෂයේ ඔබතුමාගේ කණ්ඩායම කරන්න පුළුවන් දේ කරන්න කියලා. තව මීට වඩා ඒ වගේම ගරු සභාපතිතුමනි මම කියන්න කැමති විශේෂයෙන්ම අද එතුමාගේ යෝජනාවේ තිබුණා මේ විවිධ සංශෝධන ප්‍රමාණයක් ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මම සතුටු වෙන එතුමා උතුරු නැගෙනහිර එකතු කිරීම වගේ දැනට යථාර්ථයක් කරගන්න බැරි නමුත් එතුමලාගේ historical standard මේ positions ඓතිහාසික වශයෙන් එතුමලා හිතපු ස්ථාවරයන් ගැන මගින් මකට එතුමා සහති මෙතන තහවුරු කළේ නැහැ. ඒ නිසා යම් ආකාරයක රට බෙදන්නේ නැතුව රට මේ රට ඇතුලේ ජාතික සමගිය ගොඩනගා ගැනීමට අවස්ථාව අපි විශ්වාස කරනවා මේ යම් අවස්ථාවක් තිබෙනවා. හැබැයි අවස්ථාව නැති වෙනවා මේ ජාත්‍යන්තර ප්‍රජාව කරේ තියාගත්තා. මොකද මම දැක්කා දැන් දනුත් තමිල් නෙට් වෙබ් අඩවිය ගත්තොත් දනුත් මම කියන්නේ නැහැ දෙමළ ජනතාවගේ වෙබ් අඩවිය කියලා. නමුත් ඔවුන් පාවිච්චි කරන්නේ ඒ නමනේ. ඒ නම තමයි පාවිච්චි කරන්නේ. සම්බන්ධන් මැතිතුමාගේ අදහස නෙමෙයි තමිල් නෙට් එකේ තියෙන්නේ. ඔබතුමා මේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රධාන නායකයෙකු වුණා. ඒක හැම වෙලාවෙම ලංකාව හඳුන්වන්නේ දනුත්. දනුත් හඳුන්වන්නේ ඒ වෙච්ච වැරදි ආකාරයට. ඒ වගේම දැන් එළහ තමිල් කියලා තිබුණේ මඩකලපුවේ විශා මේ යම් උද්ඝෝෂණයක්. දැන් මඩකලපුව කියන්නේ දෙමළ ජනතාව නැගෙනහිර පළාත ගත්තොත් ඒකේ සිංහල දෙමළ මුස්ලිම් තුන්ගොල්ලම සමසමව ඉන්නවා. හැබැයි ඒ එළක තමිල් එකට නැගිටිමු දෙමළ කියන උද්ඝෝෂණයට එක මුස්ලිම් කෙනෙක්වත් නැහැ. එක සිංහල කෙනෙක්වත් නැහැ. නමුත් කනගාටුවට කරුණ සම්බන්ධන් මැතිතුමනි ඔබතුමාගේ පක්ෂයේ මන්ත්‍රීතුමාලා. එතුමාලට යන්න අයිති තියෙන එක මට බාධා කරන්න බෑ. නමුත් අපිට රටට දෙන්න තියෙනවා නම් පින්තූරයක්. අපි වර්ග දෙකේම ජාතිවාදයට විරුද්ධයි කියලා. මොකද රියලි යථාර්ථය තමයි සිංහල ජාතිවාදය තියෙනවා වගේම දෙමළ ජාතිවාදයක් තියෙනවා. මුස්ලිම් ජාතිවාදයක් තියෙනවා. ඒක තමයි ඇත්ත යථාර්ථය. ඒත් මොකද එක ජාතිවාදයක් හරි ප්‍රතික්ෂේප කරන්න අපිට පණ හයිය නැත්තම් අනිවාර්යෙන් අනිත් ජාතිවාදය ශක්තිමත් වෙනවා. ඔබතුමාගේ සමහර මන්ත්‍රීතුමාලා එළහ තමිල් එකේ වාඩි වෙලා ඉන්නකොට මම දන්නවා ඔබතුමාර කිව්ව ඡන්ද 12000ක් 13000ක් ගත්ත කට්ටිය අනාථ දේශපාලන අනාථයෝ LTT එකේ එක්ස් කාඩර්ස්ලා ඡන්ද දිල්ලෝ ඡන්ද 1700 හම්බුනේ. මම දන්නා ඒ පිරිපිසර තියෙන්නේ කොහොමින් හරි ඡන්ද ටිකක් ගරා ගන්න. ඒ නිසා තමයි ඒගොල්ලන් එළහ තමිල් හරි මොනවා හරි තමිල් කීයේ දෙමළ ජනතාව ගැන කේක දේවල් කියන්නේ. නමුත් එයට ඔබේම පක්ෂයේ මන්ත්‍රීතුමාලා සහභාගී වුණාම ඔබතුමා දෙන පින්තූරය කළු වෙනවා. ඔබතුමා දෙන පින්තූරයේ තියෙන පිරිසිදුකම නැති වෙනවා. ඒ වගේම මම කියන්න කැමති විශේෂම වර්තමාන පාලනයේ ගරු සභාපතිතුමනි ජාතික සමගිය ගොඩනගන්න බෑ ව්‍යවස්ථාවේ කොලේකි. 13 වෙනි සංශෝධනය නෙමෙයි ඊට වැඩි සංශෝධන වලට ගියත් මොකද 13 වෙනි සංශෝධනය ගැන අපි කියන්න ඕන. ඒකට කැමති පක්ෂය ඉන්නවා. නමුත් අපි කවුරුත් දන්නවා 13 වෙනි සංශෝධනය ලංකාවට බලහත්කාරයෙන් තමයි එබ්බෙව්වේ. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක බලහත්කාරයෙන් එබ්බෙව්වේ. නමුත් දැන් ඒක අවුරුදු 20 ගණනක් ගිහිල්ලා තිබෙනවා. අපි කියන්නේ 13 ආරක මේක එල්ලෙන්නේ නැතුව ඔබතුමාම අපි දකින දේ තමයි අදත්
ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
හරි. උතුරේ ජනතාව මොන දින සුවිශාල ගැටළු ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න. ඔවුන්ගේ ඉඩම් ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ගේ රැකියා ප්‍රශ්න තිබෙනවා. ගරු සභානායකතුමා ඉන්න ඔබතුමා බලන්න. යුද්ධයෙන් පස්සේ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක් විතර උතුරේ ආරම්භ කරලා තියෙන්නේ. උතුරේ කිසිම දැන් පරන්තන් කෙමිකල් එකක් තියෙනවා. ඔබතුමා අවුරුදු 7ක් වෙනවා. ඔබතුමාලා අර අවුරුදු 2ක් වෙනවා. එක ෆැක්ටරියක් පටන් අරන් නැහැ. ඒ නිසා අපි දකින දේ තමයි උතුරු ජනතාවගේ ආර්ථික ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්න. ඒ පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් ඔබතුමාලට නැහැ. ඒ නිසා වෙන දේ තමයි ඒක හැම විටම අර අනාථ වෙච්ච දෙමළ ජාතිවාදී කණ්ඩායම් පාවිච්චි කරනවා. ඒකම නියුන් සහෝදරය ඉන්නවා මෙහේ. ඒගොල්ලෝ තමයි අර බුදු පිළිම කඩනවා කියලා කෑ ගහන්නේ. ගරු සභාපතිතුමනි, ලංකාවේ බුදු පිළිම කඩන්නේ කවුද? දෙමළ ජනතාවද? ලංකාවේ බුදු පිළිම කඩන්නේ කවුද? මුස්ලිම් ජනතාවද? ලංකාවේ බුදු පිළිම කඩන්නේ කවුද? සිංහල කතෝලික ජනතාවද? නෑ. අපි දන්නවා කවුරුත් අපේ ගමේ පන්සල්වල පිළිම මහන්සලාගේ පපු හරන්නේ සිංහල බෞද්ධයෝ. සිරස කඩලා ධාතු ගන්න උත්සාහ කරන්නේ සිංහල බෞද්ධයෝ. හැබැයි එතකොට ඒකන මොකුත් මතයක් හදන්නේ නෑ. බොරු හදනවා උතුරේ දෙමළ ජනතාව බුදු පිළිම කඩනවා කියලා. මේ ළඟදී මුලතිව් වල වැලි ඔය කැම්ප් එක ළඟ මුලතිව් සායවයි බුදුහාමුදුරගේ ප්‍රතිමාවල මොනවාද කළු තෙල් ගාලා තිබුණා. ඒ පිළිබඳව යම් සාකච්ඡා මෙහේ Facebook වල ගන්න හැදුවා දැන් කළු තෙල් ගාලා කිය. නමුත් හොයාගෙන ගාම ඔප්පුණා මේ කොළඹ ප්‍රදේශය සම්බන්ධ සිංහල හාමුදුරුවෝ කියා ගන්න දෙතුන් දෙනෙක් කණ්ඩායම් තමයි ගිහිල්ලව කරේ කියලා. වවුනියාව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හාමුදුරුවෝ ප්‍රසිද්ධිය මං ඉන්න රැස්වීමක කිව්වා පිළිම මහන්සලා පුංචි පුංචි පිළිම මහන්සලා කඩන්න අරවෙනට කඩුදු කරන්නේ කොළඹින් එන සමහර කණ්ඩායම් කියලා. ආණ්ඩුවට වගකීමක් තියෙන්න ඕන. මම පරීක්ෂා කරන්න දාන්න කෙනෙක් නෙමෙයි. ආණ්ඩුවට වගකීමක් තියෙන්න ඕන. ඒක එහෙමනම් කවුද මේව කරන්නේ? දෙමළ ජාතිවාදීන් කරාවනත් එක වැරදි. අඳුර වගකීමක් තියෙනවා. ඒ වගේ දෙයක් වුණාම පරීක්ෂා කරලා කියන්නේ මෙන්න මේක කළා තියෙන මේගොල්ලෝ කියලා. ඔබතුමාලා ඒව ගැන කිසිම සංවේදීකමක් නැහැ නිසා සිංහල ජනතාවට ලොකු බයක් ඇති වෙලා තියෙනවා. අපි ඇත්ත කියන්න ඕන. බොරු බයක් ඇති වෙලා තියෙනවා. විශාල වශයෙන් දැන් උතුරේ බුදු පිළිම වලට බුද්ධාගමට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ලංකාවේ බුද්ධාගම පිළිපදින්නේ 1%ක් වුණාට බුද්ධාගම ආරක්ෂා කරන්න ගරු සභාපතිතුමනි ඉන්නවනේ කෙල කෝටියක් විතර. ඒ නිසා කොයි ආගමෙත් එහෙමයි. ඒ නිසා අපි කියන දේ තමයි ජාතිවාදීන්ට උඩගෙඩි දෙන විදිය.
කාලය අවසන්යි.
මට විනාඩියක් දෙන ගරු සභාපතිතුමනි අවසන් කරනවා. උඩගෙඩි දෙන විදියේ භාවිතාවන් තමයි ආණ්ඩුවෙන් තිබෙන එක පැත්තක නිෂ්ක්‍රීයයි. අනිත් පැත්තෙන් දෙමළ ජනතාව වෙනුවෙන් සහ සිංහල ජනතාව වෙනුවෙන් මුස්ලිම් ජනතාව වෙනුවෙන් කළ යුතු දේවල් කරන්නේ. අවසාන වශයෙන් අපි ඉල්ලා සිටින විශේෂයෙන්ම මේ හමුදාව සහ ජනතාව අතර තියෙන ගැටුම. හමුදාව කරන සමහර දේවල් වලට දෙමළ ජනතාව කැමති සමහර නිලධාරීන්ට වඩා. නමුත් හැම විටම හමුදා කඳවුරු සහ දෙමළ ජනතාව අතර ගැටුමක් හදනවා. දැන් ගරු සභාපතිතුමනි ගරු සම්බන්ධ මැතිතුමත්කෝ අපේ රාමලිංගම් චන්ද්‍රසේකර මන්ත්‍රීතුමන් මේ ළඟදී මේ ප්‍රශ්නය සාකච්ඡා කරලා තිබුණා. කෙප්පාපුලව් කියන ග්‍රාමසේක වසමි මුලතිව් දිස්ත්‍රික්කයට අයිති. දැන් ජනතාව උද්ඝෝෂණයක් කරන ඒගොල්ලන්ට ඉඩම් දෙන්න කිය. එතන තියෙනවා ගරු සභාපතිතුමනි පවුල් 84ක් තියෙනවා. ඒ අක්කර 50ක් තියෙනවා. ඒකෙන් ඒ මිනිස්සුන්ගේ පවුල් 54කට තියෙනවා ආණ්ඩුවෙන් දුන්නු සහතික. මොනවාද ආණ්ඩුවෙන් දුන්නු ඉඩම් සහතික තියෙනවා. ඒ ඉඩම් සහතික තමයි මේ මිනිස්සු ඉල්ලන්නේ. හමුදාව දැන් ඊට පස්සේ තවත් පොදුකුටු ලිප කියන ප්‍රදේශයේ තවත් උද්ඝෝෂණ මේ දවස්වල යනවා. එතන පවුල් 124ක් ඉන්නවා. ඒකෙන් උන් අක්කර 19ක් ඉල්ලන්නේ. පවුල් 43කට ආණ්ඩුවේ තියෙන ආණ්ඩුවෙන් දීපු ඉඩම් සහතික තිබෙන. දැන් මේ හමුදාව යුද්ධ කරද්දී එල්ටීටී සංවිධානය කඳුරු අල්ලගත්තා. එතන හමුදාව සතුව තියෙන සැලැස්ම හමුදාවේ ආරක්ෂාවක කටයුතු වෙනුවෙන් ලංකාවේ හැමතැනම හමුදාව ආරක්ෂා කඳවුරු ගහගෙන ඉන්නවා. ඒක අපි දන්නවා. ලංකා හමුදාව සම්බන්ධ අපිට හොඳ රරක දෙකම තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන දේ තමයි මේ ඉඩම් ජනතාවට ඔප්පු පෙන්වන්න පුළුවන් ඉඩම් මිනිස්සු ගිහලා උපවාස කරගෙන ඉන්න දෙන්නේ නැතුව දෙන්න පුළුවන් නෑ මිනිස්සුන්ට දීලා ඉවරයක් කරන්න. බැරි දේවල් මෙන්න ටික දෙන්න බෑ කියලා කියන්නේ.
දැන් අවසන් කරා.
ඒ නිසා අපි දකින දේ තමයි ජාතිවාදී උඩගෙඩි දෙන්නේ නැතුව විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ හිත දිනා ගන්න හරි ජාතික සමගිය හදන්න පුළුවන්කම තියෙන්නේ ඔය 13 වෙනි සංශෝධන වලට ගොඩාක් කලින් අලුත් අලුත් දේවල් කරන්න ගොඩාක් කලින් මිනිස්සු වෙනුවෙන් කළ යුතු ඉඩම් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, සංවර්ධන කටයුතු, අතුරුදහන් වූවන්, සිරකරුවන් මෙන්න මේ පිළිබඳ ඉන්දියාවේ ඉන්න සරණාගතයන් මෙන්න මේ ප්‍රශ්න වලට ප්‍රායෝගිකව මැදිහත් වෙන වැඩපිළිවෙලකට යන්න කෙන ඉල්ලනවා. එතකොට මිනිස්සු අතර ජාතික සමගිය හැතේ. එතකොට අපිට පුළුවන්කම තියෙයි රට පිළිගන්න ව්‍යවස්ථාව
හදාගන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
ඊළඟට ගරු ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා. You have 9 minutes.
ගරු බෝලසරට උඩ මන්ත්‍රීතුමනි අපේ ගරු සම්බන්ධන මැතිතුමා විවස්ථාව සකස් කිරීම ගැන විශාල බලාපොරොත්තුවකින් කතා කිරුවා මම එතුමාට ප්‍රකාශ කරන්න කැමති පසුගිය මම හිතන්නේ මාස කීපය තුළ අපි 50 වතාවක් මේ අලුත් විවස්ථාව හදන්න අපි රැස් වුණා මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම දේශපාලන පක්ෂයක්ම ඒකට සහභාගී වෙලා තියෙනවා කිසිම දේශපාලන පක්ෂයක් එයින් පිටද හැම දේශපාලන පක්ෂයක්ම මේ මෙහෙයුම් කමිටියේ ඉන්නවා ගරු බුගුලසනාර උඩ මන්ත්‍රීතුමනි දැන් මේ මෙහෙයුම් කමිටිය අපි ඉස්ලාම කෙරුවේ දැන් කටකතාවක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ සමහර පක්ෂවල මන්ත්‍රීවරු මේක නෑ කියලා නමුත් එහෙම දෙයක් නෑ අපි ඉස්ලාම කෙරුවේ කමිටු 6ක් we form 6 committees කමිටු 6ක් හදුවා පළවෙනි එක මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කමිටුව ඒකේ සභාපති ගරු මහින්ද සමරසිංහ මැතිතුමා දෙක අධිකරණ පද්ධතිය පිළිබඳ අනු කමිටුව ගරු රවුෆ් හකීම් මැතිතුමා මුදල් පිළිබඳ අනු කමිටුව ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා නීති හා සාමය පිළිබඳ අනු කමිටුව ගරු සාගර රත්නායක මැතිතුමා රාජ්‍ය සේවය පිළිබඳ අනු කමිටුව ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා මධ්‍යම රජය හා පළාත් අතර සබඳතාව පිළිබඳ අනු කමිටුව ගරු ධර්මලිංගම් සිද්ධාර්ථ මැතිතුමා ඉතින් මම මේකේ පෙන්වන්න හදන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම දේශපාලන පක්ෂයක් වගේම මේ කටයුත්තට සම්බන්ධ වෙලා තියෙනවා මේ කමිටු 6 වාර්තා දීලා තියෙනවා දැන් මේ වාර්තාව පදනම් කරගෙන අපි අතුරු වාර්තාවක් හදලා අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා දැන් මේ කමිටු 6ට අමතරව ගරු මූලසන රූඩ මන්ත්‍රීතුමනි මෙහෙයුම් කමිටුව කරුණු හතරක් ගැන මෙහෙයුම් කමිටුව තීරණ ගන්නවා පළවෙනි එක nature of state religion and sovereignty ඒකේ රාජ්‍ය ස්වභාවය ආගම සහ ස්වෛරීත්වය දෙවෙනි එක electoral system මැතිවරණ ක්‍රමය තුන්වෙනි එක executive විධායකය හතරවෙනි එක devolution බලය බෙදා හැරීම ඉතින් පසුගිය කාලය තුල රැස්වීම 50 තුල අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා මේක අර බිම රත්නායක මැතිතුමා කිව්වාගේ 13 වෙනි විවස්ථා සංශෝධනය මතම පදනම් වෙච්ච යෝජනා නෙවෙයි නමුත් විවිධ පක්ෂ ඉදිරිපත් කරපු යෝජනා අපි අතුරු වාර්තාවට දාලා ඒ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා යථා කාලෙදී ඒ වගේම තව අතුරු කමිටුවක් පත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවයි පළාත් සභාවයි සම්බන්ධීකරණය කරන්නේ කොහොමද කියන එක ගැන අතුරු කමිටුවක් පත් කරලා තියෙනවා ඒකිනුත් වාර්තාවක් දෙනවා ඉතින් මම මේවා කියන්නේ අද මේ රටේ ඉන්න බොහොම දෙනෙක් දන්නේ නැහැ පසුගිය මාස කීපය තුළ රැස්වීම 50ක් තියලා
අරක බාස්සුරි මන්ත්‍රීතුමා
මේක පිට
කමිටු අනික කමිටු 8 වතාවයි හම්බුනේ දැන් අපේ කමිටු එහෙම 8 සැරයි හම්බුනේ අන්තිමටම හම්බුනේ නොවැම්බර් වලදී මැද
නොවැම්බර් මැදදී you can reply that you can speak ඉතින් මම ගරු සම්බන්ධ නැවැත්තුමාට ගරු සම්බන්ධ මන්ත්‍රීතුමාට කියන්න කැමතියි එක්සත් ජාතික පක්ෂයේ අවංකව මේ ව්‍යවස්ථාව සකස් කිරීමේ වැඩපිළිවෙලට අපි අවතීර්ණ වෙලා තියෙනවා අපේ රහසිගත න්‍යාය පත්‍රය we don't have hidden agendas අපේ න්‍යාය පත්‍රය විවෘතයි මොකද පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ගරු මූලසනාර උඩ මන්ත්‍රීතුමනි අගමැතිතුමත් ජනාධිපතිතුමත් පැහැදිලිව කිව්වා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරුවයි පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ප්‍රධාන පක්ෂ දෙක එක්කවෙලා අපි ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. ඒ ජාතික ආණ්ඩුව හදන්නේ මෙතුමා කිව්වා වගේ නිදාස ලැබිච්ච දා ඉඳලා විසඳන්න බැරි වෙච්ච ප්‍රශ්න විසඳන්න. ප්‍රධාන පක්ෂ දෙකට බෙදලා හිටියා. නියපොත්තෙන් කඩන්න තිබ්බ එක මහා විශාල යුද්ධයකට පරිවර්තනය වුණා. දැන් බලන්න 1950 ගණන් ගල දෙමළ ජනතාව මොකද ඉල්ලුවේ භාෂායිති. In the 50s they wanted only language rights. මුතුමා දන්නවනේ. භාෂායි දෙල්ලුවේ ඒක දුන්නේ නැහැ ඒක දුන්නේ නැති නිසා තමයි මේක මහා විශාල යුද්ධයකට පරිවර්තනය වුණේ භාෂායිතිය ඒක පක්ෂ දෙකම එකහුව වෙලා දුන්නා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ මේ ගොඩින් බේර ගන්න තිබ්බා නමුත් භාෂායිතිය දෙනකොට එක පක්ෂයක් කිව්වා දෙන්න කියලා අනිත් පක්ෂය කිව්වා එපා කියලා ඉතින් මේ පොඩි දෙයක් අනිත් එක අපි තේරුම් ගන්න ඕන මේ රට කවුරු පාලනය කරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා අධිසංධානය පාලනය කෙරුවත් එක්සත් ජාතික පක්ෂ පාලනය කෙරුවත් බලයේ ඉන්න පක්ෂය මධ්‍යස්ත ද්‍රවිඩ පක්ෂත් එක්ක ගනුදෙනු කරන්න ඕන. දැන් සම්බන්ධන් මැතිතුමා කිව්වා දැන් යුද්ධය අවසන් වෙලා තියෙන්නේ එක දැන් උතුරේ යම්කිසි බලයක් ගොඩනගාගෙන ඉන්නවා. අපි තියෙන්නේ එකත් එක්ක ගනුදෙනු කරන්න ඕන. 48 ඉඳලා නිදහස ලැබිච්ච දා ඉඳලා මොකදුනේ බලයට පත්වෙච්ච සිංහල නායකයෝ ද්‍රවිඩ පක්ෂත් එක්ක ගනුදෙනු කරුවේ නැහැ. මධ්‍යස්ත අය ඒගොල්ලෝ කොළඹ හිටියේ අපි වගේ. ඒගොල්ලෝ කොළඹ රස්සාවල් කෙරුවා, කොළඹ ව්‍යාපාර කෙරුවා, උසාවි ගියා. කොළඹ හිටියේ 40 ගණන් අල ඉඳලා ද්‍රවිඩ නායකයෝ ඔක්කොම කොළඹ හිටියේ. මධ්‍යස්ත සිංහල පක්ෂය ඒ කට්ටියත් එක්ක එදා ගනුදෙනු කරුවා නම් ඒ කට්ටියට මොනව හරි දීලා ඒගොල්ලන්ගේ ජනතාව ඉදිරියට ගිහිල්ලා කියන්නේ අපි මේක ලබා ගත්තා කියලා අවස්ථාව දුන්නා නම් මේක වෙන්නේ නැහැ. ඒකයි අද සම්බන්ධන් මැතිතුමා කියන්නේ ඉඩම් ප්‍රශ්නේ තියෙනවා. එතකොට අතුරුදාන් වෙච්චාගේ බිසින් පර්සස් ඒක ප්‍රශ්නේ තියෙනවා. මැරිච්චාට වන්දි කිවීම ප්‍රශ්නයක් තියෙනවා. මේවා ආණ්ඩුව කැඩීරේ කරන්න ඕන. එතකොට මේ මධ්‍යස්ත කණ්ඩායමට ගිහිල්ලා කියන්න පුළුවන් අපි මෙන්න මේ දේවල් ඕගලන්ට අපි ලබා දුන්නා. මේක තමයි 48 ඉඳන් වුණේ නැත්තේ. එමේසම මම දෙපැත්තටම කියනවා. එක්සත් ජනතා අධිසංධානයට එක්සත් ජාතික පක්ෂයට අපි මේ වැඩේට උදව් කරමු. අවසාන අවස්ථාව අපිට ලැබෙන්නේ. We will never get another chance. අනිත් එක බලයේ බෙදීම ගැන එක්සත් ජනතා අධිසංධානය අපිත් අතර ප්‍රශ්නයක් නැහැනේ. කිසිම ප්‍රශ්නයක් නැහැනේ. එක්සත් ජාතික පක්ෂයේ ගෙනාව 13 සංශෝධනය. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් පිළිගත්ත හේතුවාගේ ජනාධිපති කාලය තුල 13 ටිකක් මැදි කියලා. එතුමා පිළිගත්තා. No, you can reply. එතුමා පිළිගත්තා. 30 විතර කොමිටිය එතුමාගේ කාලේ අහපු කොමිටිය. මොකද්ද කිව්වේ? Devolution beyond the 13th amendment. 13 plus. ඊට පස්සේ එතුමාම කිව්වා 13 plus කියලා. එතකොට මේ රටේ පළවෙනි රාජ්‍ය නායකයා 13 මැදි කියලා කිව්වේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඉතින් ඒක අපිත් පිළිගන්නවා. අපිත් පිළිගන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපි දෙගොල්ලෝ එක්කම වෙලා මේක විසඳමු. අපි දෙගොල්ලන්ට මේ ඉතිහාසයට එක්ක වෙන්න පුළුවන්. මේක විසඳුවොත්. ආයිත් අවස්ථාවක් ලැබෙයිද කියන එකස් එකයි.
තව විනාඩි දෙකක්
තිබෙනවා. එක්සත් ජාතික එක්සත් පසුගිය ජනාධිපති වර්ණයේදී එක්සත් ජාතික පෙරමුණ තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බලය ලබා දුන්නේ. එතුමාට ජනවරමක් තියෙනවා. ජනවරම ලබා දුන්නේ එක්සත් ජාතික පෙරමුණ වෙන කවුරුවත් නෙවෙයි. ඒ ජනවරමට කවුරුත් ගරු කරන්න ඕන. ආණ්ඩුවේ ඉන්න සමහර පක්ෂ අදේ ජනවරම පිළිගන්න සූදානම් නැහැ. නමුත් ඒ අය තේරුම් ගන්න ඕන ජනතාව දෙවතාවක් ජනවරම දුන්නේ එක්සත් ජාතික පෙරමුණට. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කෙරුවේ අපි. පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ අගමැති කෙරුවේ අපි. ඒ ජනවරමට ගරු කරන්න ඕන. ආණ්ඩුවේ ඉන්න සමහර පක්ෂ. ඒ අය ජනාධිපති වර්ණයේත් පාර්ලිමේන්තුවේ වර්ණයේත් අපිත් එක්ක හිටියේ නැහැ. නමුත් ආණ්ඩුවට එක්කව වෙලා ඉන්නවා. ඒක හොඳයි. අපි සතුටුයි. නමුත් ඒ අය දැනගන්න ඕන ජනවරමට ගරු කරන්න. දේ මා රෙස්පෙක්ට් ද මැන්ඩේට් ද ප්‍රෙසිඩන්ට් ඇන්ඩ් ද ප්‍රයිම් මිනිස්ටර් ඔෆ් ඩේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕන. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කිරුවේ අවංකවම කියනවනම් ඔය මහනුවර මාතලේ නුවරලිය වගේ සීමා සහිත දිස්ත්‍රික් ජයග්‍රහණය කර උතුරු නැගෙනහිර ඡන්දෙත් අපිට නැහැ කියන්න පුළුවන්. අද මේ ආණ්ඩුව බලයේ ඉන්නේ උතුරු නැගෙනහිර ජනතාව බොක්කෙම්ම කිව්වා අපිට අලුත් ව්‍යවස්ථාවක් ඕන කියලා. ඇන් යුද්ධයක් අවසන් වුණාම ගරු සභාපතිතුමනි අලුත් ආරම්භයක් දෙයමස් මේ නියුම් බිගිනින් යුද්ධය ඉවරයි. යුද්ධය අවසන් වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් වෙලත් එතුමා දැනගත්තා මේ යුද්ධය ඉවර කෙරුවට අලුත් ආරම්භයක් ඕනේ. ඒක තමයි අලුත් ව්‍යවස්ථාව. එතුමා මොකද්ද කිව්වේ යුද්ධය අවසන් වුණායින් පස්සේ එතුමාගේ යැව්වාම මේ 13 ප්ලස් එතුමා මොකද්ද කිව්වේ? එතුමා කිව්වා බට ඒක දෙන්න බෑ. ඒකට පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාපත් කරන්න ඕන. ඉතින් අපි කළා තියෙන එක නේද? අද අපි කළා තියෙන එතුමා කියපු දේ. ඉතින් මේක තර්ක කරන්න පුළුවන්, වාද කරන්න පුළුවන්. නමුත් මූලික දේ තමයි එක්සත් ජනතා අධිසංධානය අපි අතර වෙනසක් නැහැ. ඉතින් අපි මේකට සහයෝගය දෙමු. මේ මල්වට්ටියට අත ගාමු. තමුන්නාදෙලට ඉතිහාසයට එක්කෙන්න පුළුවන්, අපිට පුළුවන්. පටු දේශපාලනය ගැන හිතන්නේ නැතුව මොකද මේ විදිහට තමයි 40 ගණන් කළත් සමහර නායකයෝ හිතුවේ. බලන්න සිංගප්පූරුව ලී කොන් නියගෙ මැත් මොකද්ද කිව්වේ? 2000 ලැබෙනකොට 40 ගණන් කළා. මට ශ්‍රී ලංකාව වගේ වෙන්න ඕන. want to be like Sri Lanka. Now, mokadda vela tiyene Singapore ekoida api kohida di prabada vela hari ape daruwan wenwen ape munupuran wenwen api degalu ekkahu vela me vyavastha sakas kirime wedi pidilata sahayaka dena api avankai eksat jathika paksha avankai mokada eksat jathika pakshiyata sulu jathiyenge sahayaka vishala wasen labenawa api dahanganna deyak ne eka sulu jathiye 190ක් දුන්නේ එක්සත් ජාතික පෙරමුණට මෛත්‍රීපාල මැතිතුමාට. ඉතින් අපි අවංකයි තියෙන එකත් මම සතුටු වෙන සම්බන්ධයෙන් මැතිතුමා හුඟක් මැදට ඇවිල්ලා ඉන්නවා. එතුමාගේ කතාව තමුන් නැදලා අහගෙන හිටියනම් හුඟක් මැදට ඇවිල්ලා. ඉතින් ඇයි අපි දෙගොල්ලම එක්කවෙලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි?
හොඳයි.
ඉතින් අවසාන වශයෙන් මම කියනවා අපි අගමැතිතුමා කිව්වා මට ප්‍රකාශ කරන්න කියලා අතුරු වාර්තාව මේ අවස්ථාව සම්බන්ධයෙන් අතුරු වාර්තාව විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආශිර්වාදය ලැබුණයින් පස්සේ අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා පොදුමාන විනාඩි 9ක් තිබෙනවා.
ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, එක්සත් ජනතා නිදහස් සන්ධානයට වෙන් කර තිබෙන කාලයෙන් ගරු මහින්ද අමරවීර මන්ත්‍රීතුමා පමණයි ආණ්ඩු පක්ෂයෙන් කතා කරමින් ඉන්නේ. එතුමාට වෙන් වී තිබෙන කාලය හැරුණම ඉතුරු සම්පූර්ණ කාලය මේ පැත්තට ලැබිය යුතු තියෙනවා.
අං කරලා තියෙන මේ කතිය.
නෑ, එහෙම නෙවෙයි. අපි අහන්නේ මොකද්ද අපිට තියෙන මුළු කාලය? ඒකබද මේ විපක්ෂී කණ්ඩායමට UPF එකේ ඉතුරු වෙච්ච කාලය මොකද්ද?
මේ වෙලාවේ මට කියන්න පුළුවන් ඔබතුමාට විනාඩි 9ක් තිබෙනවා.
නෑ නෑ, නිලධාරීන්ගෙන් අහලා කියන්න කරුණාකරලා ඔබතුමා.
ඔබතුමා කතාව පවත්වාගෙන යන්න. කාලය ගත වෙනවා.
නෑ, මම කතාව පටන් ගන්නම්. එතන ඉඳන් කාලය බලන්න. කරුණාකරලා මේක වැරදි. ගරු අමරවීර ඇමතිතුමා කතා කරන්නේ මන් දන්නේ විනාඩි කොච්චරද කියලා බලාපොරොත්තු වෙන්නේ. විනාඩි 15යි. එතකොට සන්ධානයට වෙන් වෙච්ච ඉතුරු කාලය අපට දෙන්න. එතුමා විතරයි මේ පැත්තෙන් කතා කරන්නේ. එතකොට අපිට විනාඩි 9 නෙමෙයි. ඊට වැඩි.
ඔව්, ඉතරි කතිකයෝ අනිත් කතිකින්ගෙන් මේ වෙලාව ගන්න පුළුවන් නම් මට දෙන්න පුළුවන්.
නෑ, අනිත් කතිකයෝ නෙවෙයි.
නෑ නෑ, දැනට මේ මගේ ලයිස්ට් එක තියෙන ඔබතුමාට විනාඩි 9යි කියලා.
අනේ සභානායකතුමා, මේක තේරුම් ගල දෙන්නකෝ.
ඕ හෝ ආදා UPF ස්පීකර්ස්.
කවුද අනිත් කතිකරෝ?
සූර්ය මන්ත්‍රීතුමා, කේලේ රඹුකැල්ල මන්ත්‍රීතුමා, විමල් යුරන්ස් මන්ත්‍රීතුමා.
දැන් මම අහන්නේ
මහින්ද අමරවීර ඇමතිතුමා.
ඔව්.
දිනේෂ් ගුණවර්ධන
ඇමතිතුමායි කාලේ මට දෙන්න කියලා කිව්වා.
ආ, ඒක ගන්න පුළුවන්. You can have
that. හරි. නමුත් මේ මුළු කාලය කියන්නේ
No, no, no. Now we are losing time.
No, no, but you need to clarify this.
Dinesh Gunawardena's time.
No, no, that's not the issue.
You can have that.
No, that's not the issue. That's not the issue. They put 75 minutes for the UPF. But he's only taking 15 minutes. So there is 60 minutes left. He wants the 60 minutes.
I have no objection, as long as... දැන් විනාඩි 60ක් දීලා තියෙනවා නම් විනාඩි 60ක් දීලා තියෙනවද?
දැන් විමල් විරංශ මන්ත්‍රීතුමාට විනාඩි 19ක් තියෙනවා.
විනාඩි 20ක්
තියෙනවා. ගරු ඔබතුමා වටා ගන්නකෝ ප්ලීස්.
ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි,
එකක් දෙකක් අඩු වුණා.
ඔබතුමා තව එකක් දෙකක් අඩු කරන්න හදනවා. එහෙම කරන්න එපා ඔබතුමා, මගේ හොඳ මිත්‍රෙක්. ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි අද මේ සාකච්ඡාවට භාජනය කරමින් ඉන්නේ විශේෂයෙන්ම මේ පෙබරවාරි මාසයේ අන්තිම ජිනීවා මානව හිමිකම් කොමිසමට ගරු විදේශ අමාත්‍යතුමා යන්න නියමිතයි. 2015 අගෝස්තු මාසයේ එතුමා බැඳුනා ඇමරිකානු එක්සත් ජනපද යෝජනාවට ශ්‍රී ලංකාව අතිස්සුවා. ලෝක ඉතිහාසයේ පළමුවරට යම්කිසි රාජ්‍යයක් ඒ රාජ්‍යයට එරෙහිව ගෙන එන ලද යෝජනාවකට අතිස්සුවනම් අතිස්සුවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා. ඒ අතින් එතුමා ලෝකවාර්තාවක් තියලා තියෙනවා, ඉතිහාස පොතට එකතු වෙලා තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක එකඟ වෙච්ච යෝජනාව, ඊට අදාළ ප්‍රගතිය, ඊට අදාළ කරන ලද කටයුතු මොනවද කියලා පෙන්වන්න එතුමා යනවා මේ පෙබරවාරි මාසයේ අන්තිම මාර්තු මාසේ මුල වෙනකොට ජිනීවා මානව හිමිකම් කොමිසමට. ඒක කිට්ටු වෙනකොට කොහොමත් ගිය අවුරුද්දෙත් මෙහෙම වුණා. අපේ විපක්ෂ නායක සම්බන්ධන මැතිතුමා මේ යෝජනාව මේ වෙනිම යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවා. ගෙනල්ලා විදේශ ඇමතිතුමා ප්‍රගතිය පිළිබඳව එතුමාගේ අර්ථකථන පැහැදිලි කරනවා. ඒ අනුව සංහිඳියාව මේ පොළොවේ දලුලා වැඩේ කියන බලාපොරොත්තුව බොහොම ලස්සනට පෙන්නලා එතුමා ජිනීවා වලට යනවා. දැන් මෙතන තියෙන්නේ මේ අවුරුදු දෙකක් ගත වෙනවා. මේ අවුරුද්ද ඔක්තෝබර් මාසේ වෙනකොට
ඇමරිකා එක්සත් ජනපද යෝජනාවට අත උස්සලා අවුරුදු දෙකක් ගත වෙනවා. දැන් අවුරුදු දෙක ගත වෙන්න කලින් තමුන්නාන්සල එක්සත් ජනපදයත් එක්ක බැඳිච්ච යෝජනා ඉටු කරන්න බැඳිලා ඉන්නවා. දැන් ඒව කරන්නේ නැත්තේ ඇයි කියලා තමයි ගරු සම්බන්ධ විපක්ෂ නායකතුමා අහන්නේ. එක්සත් ජනපද යෝජනාවේ එකඟ වෙච්ච දේවල් කරන්න ඇයි තමුන්නාන්සල මෙච්චර ප්‍රමාද කියලා තමයි එතුමා අහන්නේ. විදේශ ඇමතුමා කියනවා අපිට තව කාලය ඕනා. ඒ කාලය ඕනේ ඔක්තෝබර් මාසෙ වෙනකොට අවුරුදු දෙක පිරෙනකොට මේ ටික කරන්න. ගරු මූලසනාරුඩ මන්ත්‍රීතුමනි කිරියල් ඇමතුමා කතා කරද්දි කිව්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව දිනෙවේ තමුන්නාන්සල විශේෂයෙන්ම උතුරහා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඡන්ද වලින් කියලා. මන් දන්නේ නැහැ එතකොට උතුරහා නැගෙනහිර පළාත් වලින් පිට මිනිස්සු ඡන්දෙ දුන්නේ ඔළුව අමාරුටද කියලා තමුන්නාන්සලට. ඒ මිනිස්සු පව්. ඒ මිනිස්සු ඇත්තරම පව්. තමුන්නාන්සෙ කියපු විදිහට උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද වලින් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දිනලා දීන්නේ. එතකොට හැබැයි එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණා ජනමත විචාරණයකට භාජනය වන කිසිම විවස්ථා සංශෝධනයකට නොයමි කියලා. මොනවද මේ අපේ තියෙන විවස්ථා අනුව ජනමත විචාරණයකට භාජනය නොවන කරුණු? තමුන්නාන්සල දන්නවා අපේ ආණ්ඩු තමුන්නාන්සල හදපු 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට භාජනය නොවන කරුණු මොනවද කියලා ඉතාම පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. භාජනය වන වෙනස් කරන්න ගියොත් සංශෝධනය කරන්න ගියොත් ඒ අනිවාර්යෙන් ජනමත විචාරණයකට යන්න වෙන වගන්ති මොනවද කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ වගන්ති වලට අත තියන්නේ නැහැ කියලා එතුමා පැහැදිලිව කියලා තියෙනවා. උදාහරණයක් ඇටියට රාජ්‍යයේ නම සඳහන් පළවෙනි වගන්තියට අත තියන්නේ නැහැ. රාජ්‍යයේ ඒකීයභාවය සඳහන් දෙවන වගන්තියට අත තියන්නේ නැහැ. ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරේ පිහිටා ඇති බවත් ඒ අංශ තුකල නොහැකි බවත් සඳහන් වන තුන්වන වගන්තියට අත තියන්නේ නැහැ. ජාතික කොඩිය ගැන සඳහන් වන හයවන වගන්තියට අත තියන්නේ නැහැ. ජාතික ගීය ගැන සඳහන් වන හත්වන වගන්තියට අත තියන්නේ නැහැ. ජනරජයේ ජාතික දිනය සඳහන් වන නවවන වගන්තියට අත තියන්නේ නැහැ. ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන බව සඳහන් නවවන වගන්තියට අත තියන්නේ නැහැ. සිටීමේ හෘද සාක්ෂි සහ ආගමික නිදහස පිළිබඳ සඳහන් 10වන වගන්තියට අත තියන්නේ නැහැ. වද හිංසා වලින් නිදහස් බව සඳහන් 11වන වගන්තියට අත තියන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ දුරකාලයේ දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන 32 වගන්තියට අත තියන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ දුරකාලයේ දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන 62 දෙකවන වගන්තියට අත තියන්නේ නැහැ. ඊයත වගන්ති සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන 83වන වගන්තියට අත තියන්නේ නැහැ. මේ වගන්ති වලට අත නොතියා කරන විවස්ථා ප්‍රතිසංස්කරණයක් ගැන එතුමා ඒ ප්‍රකාශනින් පොරොන්දු වෙලා තියෙනවා. තමුන්නාන්සල එක්සත් ජාතික පක්ෂයේ හැටියට මහමැතිවරණයේදී ප්‍රතිපත්ති ප්‍රකාශනය කියනවා නව ආණ්ඩු ක්‍රම විවස්ථාවක් පිළිබඳ ක්‍රියා මාර්ගයක් පටන් ගන්නවායි කියලා. හැබැයි තමුන්නාන්සලට 113කට වැඩි ජනවරමක් ලැබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් ඒ මැතිවරණ ප්‍රකාශනයේදී ලැබුණේ නැහැ. 150කට වැඩි ජනවරමක් ලැබුණේ නැහැ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ලැබුණු ජනවරමෙන් කියන්නේ ජනමත විචාරණයට භාජනය වන වගන්ති වලට අත තියන්නේ නැහැ කියලා. දැන් එතකොට තමුන්නාන්සල ඉන්නවා මේ එක්තරා ආකාරයක හිරවීමක. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග ආණ්ඩු පක්ෂය තුල ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කියනවා තමුන්නාන්සේ කතාවේදී අනියමින් ඔවුන්ට තමයි පහරයක් එල්ල කළේ. එතුමන්ලා කියනවා ජනමත විචාරණයකට භාජනය වන ක්‍රියාමාර්ග වලට යන්නේ නැහැ. ඒකීය භාවයට හානි වන පියවර වලට යන්නේ නැහැ කියලා. නමුත් සම්බන්ධන් මැතිතුමාලා උතුරහා නැගෙනහිර ඡන්ද ටික අරන් දුන්නේ මේ දොළපිදේනිය ලබා ගන්න. තමුන්නාන්සලා උතුරේ හමුදා කඳවුරු ගලවලා අයින් කරාට විතරක් සෑහීමකටපත් වෙන්න නෙවෙයි. තමුන්නාන්සලා එතුමන්ලට ඕන ඕන විදියට හැමදේම මේ පැත්තේ කරන්න දුද් දීලා හිටියට විතරක් සෑහීමකටපත් වෙන්න නෙවෙයි. මේ ඩඩ්ලි චෙල්වනායකම් ගිවිසුම් වල කාලේ ඉඳලා තිම්පු සාකච්ඡා හරහා එතුමන්ලා බලාපොරොත්තු වෙන ප්‍රධාන ප්‍රවණතාවයක් තියෙනවා. ඉන්දියානු බලහත්කාරී මැදිහත් වීම යටතේ ලබාගත්තු දෙයක් තියෙනවා. ඒකේ තව වෙනස් කරගෙන ඉටු කර ගන්න ඕන කාරණා ගණනාවක් තියෙනවා. ආන්නේ ටික කර ගැනීම තමයි මූලික අභිමතාර්ථය තියෙන්නේ. යුද අපරාධ චෝදනා පිළිබඳ ස්වාධීන අධිකරණ යාන්ත්‍රණ දෙමුහුන් අධිකරණ යාන්ත්‍රණ පිටෝ ගන්න ඕන. ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අහෝසි කර ගන්න ඕන. එමගින් දඬුවම් ලබා සිටින කොටි සමාජිකයන් ඇත්තටම මැගසින් හිරගෙදර මම ඉන්නවා මම දන්නවා දඬුවම් ලබා සිටින කොටි සමාජිකයන්ට වඩා ඉන්නවා දඬුවම් ලබලත් නැති නඩුවකුත් හරියට ඇහෙන්නේ නැති මිනිස්සුත් ඉන්නවා. ඒ මිනිස්සු ගැන අපටත් කනගාටුවක් තියෙනවා. හැබැයි අර දඬුවම් ලබලා තියෙන බරපතල අපරාධ ඔප්පු වෙලා තියෙන ඒ කොටිසක සිරකරුවන් නිදහස් කරගන්න ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අහෝසි කරගත යුතුව තිබෙනවා. මෙන්න මේවා කරන්න ඇයි ප්‍රමාද කියන ප්‍රශ්නේ තමයි මේ අහන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙතන ඉතාම පැහැදිලිව අපි කියන්න ඕනේ මානව හිමිකම් කොමිසම ලම් වෙනකොට මේ සංවාදය හැමදාම එනවා. මේ යෝජනාවලින් දෙමළ ජාතික සන්ධානය දැන් අතමුණාන්සල කියනවා හරි මොඩරේට්. දැන් අර සුමන්තිරන් මන්ත්‍රීතුමාට මොඩරේට් නැති අය ප්‍රහාර ඉල්ල කරන්න හදනවා. ඉතින් මෙතුමා මොඩරේට්. එතකොට මොඩරේට් අය කියන්නේ එච්චර අන්තවාදී නෑ. අන්තවාදී නැති බොහොම ඇති ඇතර මට තේරෙන්නේ නම් සම්බන්ධන් මැතිතුමාලා කියන්නේ 80ක් එපා 50යි 30යි දෙන්න. ඕක තමයි කියන්නේ. 80ක් එපා 50කුයි 30කුයි දෙන්න. ඉතින් එහෙම කියන එක මොඩරේට් නම් එහෙම කියන එක මොඩරේට් කියලා නම් තමුනාන්දල කියන්නේ ඉතින් ඒක අපිට වෙන්නේ hina වෙන්න. 80ක් ඕනි කියලා කියන්නේ නැතුව 50කුයි 30කුයි දෙන්න කියන එක මොඩරේට් කියලා තමයි දැන් මේ ආණ්ඩුවයි කියන්නේ. ගරු මුලසනාරුවට මන්ත්‍රීතුමනි මෙතන තේරුම් ගන්න ඕන උණකාරයා වතුර ඉල්ලනවා වගේ මේ බෙදුම්වාදී ජාතිවාදී න්‍යාය පත්‍රයේ ඉන්න දේශපාලන බලවේග ඒ අය හැමදාම ඉල්ලුවේ ඒකීය රාජ්‍යයෙන් ගැලවුණු වෙනම ස්වපාලනයක් නිර්මාණය කර ගැනීමේ අභිලාෂය. අපි කියන්නේ මේ රටේ දෙමළ සිංහල මුස්ලිම් අපි හැමෝටම ඒකීය රාජ්‍යයක් තුල ජාතිකත්ව බදනමින් ජාතිවාදී පාලනයකක නිර්මාණය කරන්නේ නැතුව ජාතිවාදී බල පාලනයකක නිර්මාණය කරන්නේ නැතුව ඒකීය රාජ්‍යයක් තුල සිංහලයෝ දෙමළ මුස්ලිම් අපි හැමෝටම සමගියෙන් ඉන්න ගන්න පුළුවන් පියවර ගන්න සැබෑ සහජීවනයේ උපදින්නේ එතනින් විතරයි. එහෙම නැතුව ජාතිවාදී දොළපිදේනි මනදොළ සපුරන්න එහෙට එක ප්‍රාන්තයක් මෙහෙට තව ප්‍රාන්තයක් හදලා ඒ ප්‍රාන්ත දොළපිදේනි වලින් මේ රටේ ජාතික සමගිය නිර්මාණය කරන්න බෑ. සහජීවනය හදන්න බෑ. කල් පවත්නා ස්ථිරසාර සාමයක් හදන්න බෑ. තමුන්නාන්සලා යුද්ධත්ව වාගෙන කෑවා. අද නැවතත් මේ රට නැවත ගිනි තියන්න හදනවා. සාම සංහිඳියාව සඳහා වූ විවස්ථාවක් ගෙන එනවයි කියලා පරාජයට පත් කරන ලද බෙදුම්වාදී මානසිකත්වය නැවත වර්ධනය කරන්න පටන් අරන් තියෙනවා. ඔයා අර තමිලර් මේ තමිලර් කියලා අද උතුරේ අවුලුවන්නේ ගින්න. අද මම දැක්කා නිවාසාන්තර තරගයක් පාසලක ගරු ඇමතිතුමනි නිවාසාන්තර තරගයක එක නිවාසයක හදන අර ප්‍රධාන තොරණ වගේ එක. ඒකේ මොකද්ද තියෙන්නේ? ඒ පාසලේ තියෙන්නේ දෙමළ ඊළාම් සිටියම හදලා. අපි දන්නවනේ ස්කෝලවල පරාක්‍රම කියයි, විජය කියයි, ගැමුණු කියයි නිවාස තියෙනවා. ඒ හැම නිවාසයකටම හදනවා ලස්සන ඉඳිකිරීමක්. මේ උතුරු පළාතේ පාසලක මේ හැදුවේ ඉඳිකිරීම මොකද්ද? දෙමළ ඊළාම් සිටියම. අද නැවතත් තරුණ පරම්පරාවට ජාතිවාදී විසපෙවීම වෙනවා. මේ ජාතිවාදී විසපෙවීම කරන්න ඉඩ දීලා අපට උතුරෙන් නැගෙනහිරින් තමයි චන්ද කුට්ටිය හම්බ වුනේ. ඒ නිසා ඔය ඕන දෙයක් වෙච්චාවේ සංහිඳියාව කියවමින් මේ රටේ රණවිරුව ජීවිත පුදලා නිර්මාණය කරගත්තු සාමකාමී තත්ත්වය පාවා දීමයි අද වෙන්නේ. දැන් බලන්න තමුන්නාන්සලා මොනවද කරන්නේ? අද වෙනකොට බුද්ධ්‍යංශ නිලධාරීන් යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් කොහොමද බිලි දෙන්නේ? තමුනාන්සලා කිත් නොයාර් කියන මාධ්‍යවේදියා ඒ ඔහුව පැහැරගෙන ගියයි කියන චෝදනාව මත ඔහුව පැහැරගෙන ගියා නම් පැහැරගෙන ගියාය වත්තරන් කොට ගැනීමේ වරදක් අපි දකින්නේ නැහැ. හැබැයි යුද හමුදා බුද්ධ්‍යංශේ මේ වන විට 5 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මොකද්ද හේතුව? කිත් නොයාර්ව පැහැරගෙන ගියා කියන චෝදනාව මොකද්ද? මේක චෝදනාව වුන්ට ගොනු කරන්න හේතුව මොකද්ද? ඒ කියන දවසේ දෙහිවල දුරකතන කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේ ඔවුන්ගේ දුරකතන වැඩ කර තිබීම. දෙහිවල දුරකතන කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේ ඔවුන්ගේ ජංගම දුරකතන වැඩ කරලා තියෙන හින්දා තමයි මේ යුද හමුදා බුද්ධ්‍යංශ මිනිසුන් අත්අඩංගුවට ගන්නෙ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කොළඹ බෝම්බ පිපිරෙන එක වළක්වා ගත්තු මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් අපේ දරුවන්ගේ ජීවිත බේරගත්ත මිනිස්සු කොටි ත්‍රස්තවාදයට මේ රට ලේවිලක් කරන්න ඉඩ නොදී අපිව ආරක්ෂා කරපු මිනිස්සු ඒ මිනිස්සුන් අද මිනි මරුව අපරාධකාරයෝ හැටියට හම්බඩු ගහලා අද හිරගෙවල් ඇතුලේ ගාල් කරලා තියෙනවා. මම ඉන්න මැගසින් බන්ධනාගාරේ මම ඉන්න වාට්ටුවට තමයි ඉරි සෙනසුරාදා දවසක ඒ මේජර්වරයා ඇතුළුව යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් අරගෙන ආවේ. මෙතන ඉන්නවා ගරු කාරක ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි මේජර් බුලත්වත්ත. ඕ ඒ මේජර් බුලත්වත්ත තමයි ශ්‍රී ලංකා බුද්ධි බලකා රෙජිමේන්තුවේ විධායක අධිකාරී. ඒ නිලයේ දරන එක පුද්ගලයායි මුළු බුද්ධි බලකායටම ඉන්නේ. මේජර් බුලත්වත්ත කියන්නේ වීර මොනරවිල කැප්පෙටිපොළ පරම්පරාවට නැකම් තියෙන පුද්ගලෙක්. ඒ මේජර් බුලත්වත්ත අත්අඩංගුවට ගත්තා. බලලත් නිලධාරී අංක 1 විමල වීරව ගත්තා අත්අඩංගුවට. සාජන් පෙරේරව ගත්තා. සාජන් වීරරත්නව ගත්තා. කෝප්‍රල් ජයතිලකව ගත්තා. මේ හැමෝම අවුරුදු 20 ගණන් මේ රට වෙනුවෙන් යුද හමුදා බුද්ධි බලකායේ වැඩ කරපු මිනිස්සු. ත්‍රස්තවාදයේ පරාජයට පත් කරන ජීවිත අවදානම දරාගෙන කැපවෙච්ච මිනිස්සු අද කිත් නොයාරව පැහැරගෙන ගියයි කියලා ඇත්තටම පැහැරගෙන ගියා නම් අපි මේකට විරුද්ධ වෙන්නේ නැහැ. දෙහිවල දුරකතන
කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේ ඔවුන්ගේ ජංගම දුරකතන ඔය කියන දිනේදී වැඩ කර ඇත කියන පදනමින් තමයි මේ මේජර්වරයා ඇතුළු බුද්ධියංශ මිනිසු දඩයම් කරන්නේ. මීට කලින් ශම්මි බුද්ධියංශය දඩයම් කරා ප්‍රගීත්ෙක් නැලිකොඩ පහරගෙන ගියයි කියලා. දැන් හදනවා ඔහුට දීපු අප නැවත කැන්සල් කරන්න අවලංගු කරන්න. මේ කාවද මේ යුද හමුදා බුද්ධියංශය මෙහෙම පාවලා දෙන්නේ මොකටද? කාව සතුටු කරන්නද? කිරියල්ල මහත්තයා කියපු චන්ද කුට්ටිය ලැබිච්ච ප්‍රදේශයේ මානසිකත්වය සතුටු කරන්නද? මොන රටේද දෙයහාමුදුරුවනේ රාජ්‍ය ආරක්ෂාවට හදපු යුද හමුදා බුද්ධියංශයක් මෙහෙම බිලි දෙන්නේ, මෙහෙම පාවල දෙන්නේ මොන රටේද? ගරු මහින්ද අමරවීර ඇමතිතුමනි, ආරක්ෂක ඇමති තමුන්නාන්සලගේ ජනාධිපතිතුමා, කරුණා කරලා කියන්න මේ පාවා දීම නතර කරන්න කියලා. දේශපාලන දඩේම අපෙන් ඕන පලියක් ගන්න, අපිට ඕන වදයක් දෙන්න, අපි එකට මූණ දෙන්න ලෑස්ති. හැබැයි මේ රට බේරගන්න ඔය කියන ජනාධිපතිවරුන්ගේ, අගමැතිවරුන්ගේ, මැති ඇමතිවරුන්ගේ, ඒ අයගේ දරු පැටවුන්ගේ පවා ජීවිත බෝම්බ වලට අහු වෙන එක වලක්ව ගන්න කැපවෙච්ච මේ රණවිරුවන්ව මෙහෙම දඩයම් කරන්න ඉඩ දෙන්න එපා. කවුද මේක කරන්නේ? මේක කරන්නේ තමුන්නාන්සේ දන්නවා, ශාහනි අබේසේකර CID ලොක්කා, ළඟදී ඩබල් ප්‍රමෝෂන් හම්බුණා SSP, ඊළඟට තිසේර කියලා ඉන්නවා ASP කෙනෙක්, ඊළඟට ඉන්නවා නිශාන්තද සිල්වා IP, ඊළඟට ඉන්නවා ප්‍රේමතිලක SI. මෙන්න මේ 3-4 දෙනා එකතු වෙලා තමයි මේ දඩේම කරන්නේ. ඊයේ පෙරේදා සෝමසූරිය කියලා විශ්‍රාමික යුද හමුදා බුද්ධි බලකා සමාජිකයෙකුත් අත්අඩංගුවට ගත්තා. ඔහු විශ්‍රාම ගිහිල්ලා අවුරුද්දක් පමණ කාලයක් වෙනවා. සෝමසූරියට පහර දුන්නා. පහර දීලා ගෙදරට අරන් ගියා. ගලේවැල ප්‍රදේශයේ ගෙදරට අරන් ගිහිල්ලා ඉදාරය CID එකේ නිලධාරීන් ගෙදර නතර වුණා. ඇයි පහර දීපු බව එළියට යයි කියලා බයට. ඊළඟට ඔහුට නාන්න කිව්වා. නාල පහුවෙනිදා උදේත් කාලා තමයි CID එකේ එළියට ආවේ. කොහෙවත් යන්න එපා කියලා ගෙදර අය බය කළා. මේ බුද්ධි බලකා නිලධාරීන්ට ඔවුන්ට CID එකට එන ලියුම යවන්නේ රාජකාරී ලිපිනයට නෙවෙයි, ගෙවල් වලට කෙලින්ම යන්නේ නැහැ. ඒ ප්‍රදේශයේ පොලිසිය ලව්වා. හතර වටේ මේ ලියුම අරගෙන යනවා. මුළු ගමේම ප්‍රචලිත කරනවා මේ අපරාධකාරය කියලා. මේ රට බේරගන්න කැපවෙච්ච මිනිසුන්ව මෙහෙම අසරණ කරන්න එපා. මේ රට බේරගන්න කැපවෙච්ච මිනිසුන්ව මෙහෙම අසරණ කරන්න එපා. සහ ගහනවා, රංජන් රාමනායකගේ භාෂාවෙන් කියනවා නම් හෙන ගහනවා කියලා තමයි ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපිට කියන්න වෙන්නේ. ඒ නිසා මේ අද තමුන්නාන්සේලා ජාත්‍යන්තර ප්‍රජාවයි ඩෑස්පෝරාවයි සතුටු කරන්න මේක පිට එක බිලි දීගෙන යනවා. ඒ අතරේ තමුන්නාන්සේලා ලෑස්ති වෙන්නේ මොකටද? අපි දන්නවා V8 ඇතුලේ තමයි හාල් ඇටේ තියෙන්නේ.
ඔබතුමාගේ පහසුවට කියන තමා විනාඩි 4යි.
විනාඩි 5යි. නේද ඔබතුමා? V8 ඇතුලේ තමයි මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි හාල් ඇටේ තියෙන්නේ. ඒකීය V8 ඇතුලේ ෆෙඩරල් හාල් ඇටේ තමයි දැන් මේ ඉල්ලන්නේ. ඒකීය V8 ඇතුලේ කොහොමද ෆෙඩරල් හාල් ඇටේ දෙන්නේ? සුමන්තිරන් මන්ත්‍රීතුමා කියලා තිබුණා අපි වචන දෙනවා ඒගොල්ලන්ට. වචන ටික තියාගන්න. අන්තර්ගතය ගන්න ඕන මේ විවස්ථාවෙන් අපේ අතට. ඒකීය V8 ඇතුලේ ෆෙඩරල් හාල් ඇටේ හදාගන්න එක තමයි දැන් මේ විවස්ථා සංශෝධනයේ හැටියට එන්නේ. තමුන්නාන්සල දන්නවා 13 වෙනි සංශෝධනයේ නියම ස්වරූපයෙන් මේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වුණේ නැහැ. 13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල කොහෙවත් ක්‍රියාත්මක කළේ නැහැ. දීලා තියෙන පොලිස් බලය ක්‍රියාත්මක වුණේ නැහැ. ඉඩම් බලතල ක්‍රියාත්මක වුණේ නැහැ. විශේෂයෙන්ම උතුරේ යුද්ධය ඉවර කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පළාත් සභාව පණ ගන්නවනකන්, නැගෙනහිර පණ ගන්නවනකන් ඒ ප්‍රදේශවල දීර්ඝ කාලයක් තිස්සේ මේ පළාත් සභාව ක්‍රියාත්මක වුණේ නැහැ. 13 ඇත්ත ස්වභාවය මේ රටේ මහජනතාව හරියාකාරව තවම අත්විඳලා නැහැ. දැන් තමුන්නාන්සලා හදන්නේ මොකද්ද? මෙතෙක් කිසිම රාජ්‍ය පාලකෙක් භුක්ති විඳින්න නොදුන්න, JR දුන්නේ නැහැ, ප්‍රේමදාස දුන්නේ නැහැ, විජේතුංග ජනාධිපතිතුමා දුන්නේ නැහැ, චන්ද්‍රිකා ෆෙඩරල් වාදිනිය දුන්නේ නැහැ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දුන්නේ නැහැ. අන්නේ නොදුන්න බලය තමයි අද තමුන්නාන්සලා දෙන්නේ යන්නේ. පොලිස් බලතල දීලා, ඉඩම් බලතල දීලා, ඊළඟට තමුන්නාන්සලා ආණ්ඩුකාරයාගේ බලය දුර්වල කරනවා. අමතක කරන්න එපා 13 වෙනි සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත්තම මිනිසුරුවරු 9 දෙනයි. 5 දෙනෙක් මේකෙන් ඒකීය භාවයට හානියක් නැහැ කිව්වා. 4 දෙනෙක් කිව්වා මේකෙන් ඒකීය භාවයට හානියක් වෙලයි කියලා. අර 5 දෙනා ඒකීය භාවයට හානියක් නැහැ කියලා කියන්න බලපාපු එක ප්‍රධාන හේතුවක් විධායක ජනාධිපතිගේ බලය. විධායක බලය මේ පළාත් සභාවලට යනවා. ඒවා බලය ඉක්මවා ගියොත් විසුරුවලා නැවත පවරා ගැනීමේ බලය විධායක ජනාධිපතිට තියෙනවා. ආණ්ඩුකාරයා හරහා විධායක ජනාධිපතිගේ බලය පළාත් සභාව ඇතුළට යනවා. ඒව නිසා තමයි එදා විනිසුරුවරුන් 5 දෙනෙක් මේක ඒකීය භාවයට හානියක් නොකරන ලද විවස්ථා සංශෝධනයක් හැටියට පිළිගත්තේ. නමුත් 17 වෙනි සංශෝධනයෙන්, 19 වෙනි සංශෝධනයෙන් ඒ
ජනාධිපති බලයේ යම් යම් ප්‍රමාණයන් දුර්වල කරා. දැන් තමුන්නාන්සල මේකෙන් හදන්නේ මොකද්ද? අර පළාත් සභාවලට බලපාන ජනාධිපතිගේ බලය, ආණ්ඩුකාරය හරහා කරන්න පුළුවන් පාලනය, පළාත් සභාව බලය ඉක්මවා යනවනම් ඒක විසුරුවා හරින්න තියෙන බලය, ඒ බලය පවර ගන්න තියෙන බලය, මෙන්න මේ වගේ තීරණාත්මක බලතල ප්‍රමාණයක් ජනාධිපතිගේ අතින් අයින් කරලා ඒවා දියාරු කරලා එමගින් ලොකු මේ ජනමත විචාරණවලට තමුන්නාන්සල කියනවා ජනමත විචාරණයකට යනවයි කියලා. ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිතුමන්ලා කියනවා අපි සෑසි නැහැ ජනමත විචාරණවලට යන විවස්ථා සංශෝධනයකට කියලා. ඉන් මෙහා එකට අපි ඔට්ටුයි කියලා කියනවා. ආන් ඉන් මෙහා එක තමයි 13 වෙනි සංශෝධනයේ 99.9 නාම මාත්‍රිකව හරි ඒකීය භාවය බේරුනේ. විනිසුරුවරු 5 දෙනෙකුට මේක ෆෙඩරල් නෙවෙයි මේක ඒකීයයි කියලා කියන්න පුළුවන් වෙච්ච පුංචි හෝ වගන්ති ප්‍රමාණයක් ඉතුරු උල වෙලා තිබ්බනම් අන්නේ ඉතුරු වෙච්ච වගන්ති ටිකට වැඩේ දෙන එක තමයි මේ විවස්ථා සංශෝධනයෙන් තමුන්නාන්සලා කරන්න හදන්නේ. ඒතකොට බුද්ධාගමට අත තියනවා කියලා කිව්වට ඒකට අත තියන්න එකක් නැහැ. ඒකට අත ඒකට අත නොතිබ්බට තියන්න ඕන තැන්වල අත තියෙනවා. දැනටමත් තමුන්නාන්සල දන්නවා උතුරහා නැගෙනහිර පළාත්වල ආගමික සහජීවනයේට ඇති වී තිබෙන ආතතිය මොකද්ද කියලා. ඒ නිසා මෙන්න මේක තමයි තමුන්නාන්සල මේ කරන්න යන්නේ. කරුණාකරලා මේක තේරුම් ගන්න. අපි තමුන්නාන්සල අපි දැන් කියනවා මට මතකයි කිරියැල්ල මැතිතුමා කිව්වා ඒ වගේම අපේ අනෙක් මන්ත්‍රීවරු සමහරු කිව්වා මේ රාජපක්ෂ ආණ්ඩුව යුද්ධෙන් පස්සේ සමහර හරියට කරේ නැහැ ඒකාධිපති වුණා ඒක හින්දා තමයි මේ ජාත්‍යන්තර ප්‍රජාව අධිකරණ පද්ධතිය ගැන කල හොඳ නැහැ කියලා හිතලා මෙහෙම කළේ කියලා. මම කියනවා ඒ කියපු මන්ත්‍රීතුමන්ලට අර විකිලීක්ස් ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් කරපු ඒ පණිවිඩ ටික කියවන්න. ඔය කියන ශිරාණි බණ්ඩාරනායක පිළිබඳ ප්‍රශ්නය මතුවෙන්නත් කලින් තමයි ඇමරිකානු මෙහෙ තානාපතිලා යුද අපරාධ චෝදනා ගැන ඒ ටෙලෙක්ස් පණිවිඩ යවන්නේ ඇමරිකානු රාජ දෙපාර්තමේන්තුවද විදේශ දෙපාර්තමේන්තුවට.
දැන් අවසන් කරන්න.
ඒ නිසා ඒ එතුමන්ලා තීරණය කළා ඉවරයි. එතුමන්ලා ඒ වෙනකොට තීරණය කළා ඉවරයි මේ මෙහෙම. ඔය කියන ශිරාණි බණ්ඩාරනායකලගේ සිද්ධි වෙන්න කලින්. ඒ නිසා තමුන්නාන්සලා මෙතන වෙන්නේ එක්සත් ජනපදයේ න්‍යාය පත්‍රයට මේ රට යටත් කළා. මේ සම්බන්ධයෙන් මැතිතුමන්ලට විපක්ෂ නායකම දුන්නේත් එහෙමනේ. ලෝකෙ මොන පාර්ලිමේන්තුවද දෙවියහාමුදුරුවනේ මන්ත්‍රීවරු 51ක් අපි ඇවිල්ලා විපක්ෂ පාඩි උණයි කිව්වම පිළිගන්නේ නැත්තේ. ඉන්දියාවේ පොඩ්ඩක් ඉන්න අපේ මේ මුලසන නඩුවේ මන්ත්‍රීතුම අපි දෙන්න එකට බස්නාහිර පළාත් සභාව එකට හිටපු දෙන්නේ.
විනාඩි දෙකක් ඒ හින්දා දුන්නා වැඩිපුර.
අනේ තව දෙකක් දෙන්න ඔබතුමාගේ.
මේ දැන් අවසන් කරන්න.
හරි අවසන් කරනවා විනාඩි දෙකකින්. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අපේ යාළුකම වෙනුවෙන් මේ විනාඩි දෙක දෙන්න. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම කියන්නේ මෙතන තේරුම් ගන්න මේ යන්නේ අර තිස්ස අත්තනායක මහත්තයා කියපු තමුන්නාන්සලා කියන කූට ලේඛනයට අදාළ මෙහෙයුමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. යුදහමදා බුද්ධියංශ පිළිගන්නේ ඒකට. මේ දෙන මේ ඒකීය භාවයේ වී යටේ ඇතුලේ ෆෙඩරල් හාල්ලටේ දෙන්න හදන්නේ ඒකට. ඒ මෙහෙයුම තමයි මේ යන්නේ. ඒක කට ඇරලා මේ රටට පෙන්නලා දෙන හන්ද තමයි අපට බොරු චෝදනා ඇතුළත් කරලා හිරේ දාන්නේ. ඒකාබද්ධ විපක්ෂය දඩයම් කරන්නේ. මේ ඔක්කොම කරන්නේ තමුන්නාන්සලේ න්‍යාය පත්‍රයේ ඇතුලේ. ඒ නිසා මේ රටේ ජනතාවට අපි ඉතා ඕනකමින් ඉල්ලනවා මේ ආණ්ඩුව විවිධ නාටක රඟ දක්වමින් මේ යන්නේ කොහාටද කියලා තේරුම් ගන්න. ජිනීවාවල එකඟ වෙච්ච මර උගුලට මේ රට ඇදගෙන යන ගමන යන්නේ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරලා අලුත් පනතක් ගේනවයි කියලා මංගල සමරවීර විදේශ ඇමතිතුමා කියනකොට ඒකෙන් කියවෙන්නේ බරපතල දඬුවම් ලැබපු සියලු කොටි එළියට එනවයි කියලා. මෙන්න මේ මෙහෙයුම රට ජාතියක් නැවතත් ලේහලන අනාගතයක් කරා ඇදගෙන යන ඉතුරු වී තිබෙන සහජීවනය හා සාමයක් වලලා දමන මෙන්න මේ මෙහෙයුම පරාජයට පත් කරන්න තීරණාත්මකව කැපවෙන්න කියලා මේ රටේ පොදු ජනතාවගෙන් අපි ආරාධනා කරනවා. ගරු මන්ත්‍රීවරුනි කරුණා කළා හර්ධ සාක්ෂියට එකඟව මේ දිහා කල්පනා කරන්න කියලා ආයාචනා කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.